හා සම්බන්ධ වෙලා සිටින නමකීමට අවසරයි. අක්මීමන ධම්මගුත්ත ස්වාමීන් වහන්සේව මේ වැඩසටහනට දෙපා නැමද ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ සමගම සම්බන්ධ වන අනිකුත් ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා මේ ගෞරවයෙන් පිළිගන්නවා. අද අප සම්බන්ධව සිටින්නේ නිස්සරණ වනයේ මගින් ආධුනිකයින් සඳහා පවත්වනු ලබන සතිමත් වීමේ වැඩසටහනේ 155 වැනි වාරයටයි. මේ අපේ වැඩසටහනේ පළවෙනි අංගය ස්වාමීන් වහන්සේ විසින් කරනු ලබන ධර්ම දේශනාවයි. අනතුරුව මේ වැඩසටහන සම්බන්ධව කෙටි හැඳින්වීමක් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපිට ලැබී තිබෙන වාර්තා, සතිමතීන් පිළිබඳ වාර්තා ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කර පිළිතුරු ලබා ගැනීමයි. ඒ වගේම ඔබට පුළුවන් වාචිකව ඔබගේ තියෙන ප්‍රශ්න ගැටලු ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කරලා පිළිතුරු ලබා ගන්නට. ඒ සඳහා ඔබ සැමට මම ආරාධනා කරනවා සක්‍රීය සහභාගි වෙන්න කියලා, මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා. දැන් මං ඉතා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
එහෙනම් අපි සීල දෙනාම අද දවසේ ධර්ම දේශනාව සඳහා ලෑස්ති වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒවං හි තීරා කුබ්බන්ති නාව කක්කන්ති ජීවිතං සමූලං තණ්හං අබ්බුයිහ ගෝධිකෝ පරිනිබ්බතෝති. ගෞරවනීය සංඝරත්න අවස්ථාවේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද දවසේ මේ වැඩසටහනේ ධර්ම දේශනාව සඳහා තෝරගත්තේ ගෝධික සූත්‍රයේ එන පාඨයක්. ඉතින් මේ ගෝධික සූත්‍රය අඩංගු වෙන්නේ ත්‍රිපිටකයේ සංයුත්ත නිකායේ මාර සංයුත්තේ සඝාතක වර්ගයේ මාර සංයුත්තේ මාර වර්ගයට තමයි මේ ගෝධික සූත්‍රය අඩංගු වෙන්නේ. ඉතින් මේ මාරයා සම්බන්ධ වෙන සූත්‍ර තමයි මේ මාර වර්ගයේ අඩංගු වෙන්නේ. මාර්යා එක එක විදියට භික්ෂුන් වහන්සේලාට, ඒ වගේම බුදුරජාණන් වහන්සේට කරපු කරදර, ඒ වගේම සමහරලාට කරදර විදියටත් නෙවෙයි, සමහරල විදියට මේ හොඳ කියනවා වගේ, ගෞරව කරනවා වගේ, ළඟට ඇවිල්ලා ගුණගායනා කරනවා වගේ දේවලුත් කළා. නරක පැත්තෙන් එයා කැමති දේ කරගන්න බැරි වුණාම හොඳින් එයා කැමති දේ චාටු බස් කියලා කැමති දේ කරගන්න උත්සාහ කරන අවස්ථාවලු තියෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි මේ මාර සංයුක්තය අඩංගු වෙන්නේ. ඒ අතරින් මේ ගෝධික කියන සායනහසේ සම්බන්ධ වෙච්ච කතන්දරයක් තමයි මේ සූත්‍රයේදී අඩංගු වෙන්නේ. මේ සූත්‍රයේදී එක පැත්තකින් පොඩි කතාවක් වගේ දෙයක් තමයි සිද්ධියක් තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ගෝධික සායනහසේගේ මේ කතන්දරේ මොන වගේ දෙයක්ද අපි කරගෙන යන මේ ප්‍රතිපදාවටත් එක්ක ගලපාගෙන මේක අපිට කොහොමද අපිට ප්‍රයෝජනවත් විදිහට මේ කතාවේ අපි අවස්ථාවක් කරගන්නේ කියලා. ඉතින් මේ ගෝධික සූත්‍රයේ දේශනා කරන මේ අවස්ථාව පැද්දින බුදුරජාණන් වහන්සේ රජගහනුව වේළුවනාරාමයේ වැඩවසන කාලේ. මම බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවසන කාලේ ගෝධික කියන සාමෙන් වහන්සේ නමක් මේ ඉසිකිලි පොව්වේ කළුගල් තලාවක වැඩවාසය කරා. ඉතින් උන්වහන්සේ ගොඩාක් මේ ඌමනාවෙන් හොඳ වීරය ඇතුව කෙලෙස් තවන වීරය ඇතුව මේ ඉසිකිලි පවුල් කළුගල් තලාවක් උඩ තමයි භාවනා යෝගීව වැඩ සිටියේ. ඉතින් තමන්ගේ ජීවිතය ගැන වුණත් සැලකිල්ලක් නැතුව මේ ගොඩාක් උත්සාහයෙන් අනිත් වැඩ ඔක්කොම නවත්තලා දාලා මේ පැවිදි උනේ මොකටද කියන අරමුණ මුදුන්පත් කරගන්න තමයි මුළු ජීවිතයම කැප කරේ. ඉතින් මේ විදිහට මේ සායන්හන්සේ ගෝධික සායන්හන්සේ හැම ඉසිකිලි පවුවට වෙලා මේ කළුබල් තලාවක් උදා ලැබෙන දෙයින් යැපිලා කොහොමරි මේ තමන්ගේ ගෙදරින් එළියට බැස්ස වැඩේ කරගන්න මහන්සියෙන් ඉන්න අතර මේ සායන්හන්සේට පුළුවන් වුණා මේ ලෞකික සමාපත්තිය, ලෞකික ඥාන ලබා ගන්න හැකියාව ලැබුණා. මේ ගොඩාක් මහන්සිය මේ සන්නාන්සේ මේ සඳහා වෙර දැරුවට. හැබැයි මේ ලෞකික ධ්‍යාන සමාපත්තිය ලැබුවත් ඒක ස්ථිරව තිබුණ නැහැ. ඒක ලෞකික සමාපත්තිය ලැබෙනවා යනවා ටික වෙලාවකින් ආයෙත් නැතර මේක නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් මේ සන්නාන්සේ පොඩ්ඩක් අනස්සල්ලෙන් තමයි හිටියේ. මෙන්න අපි බැලුවත් මේ අපි බැලුවාම මේ අපි භාවනා කරගෙන යන අවස්ථාවල් තියෙනවනේ. ඒ අවස්ථාවලදී මේ සතිය වඩද්දී අපි සමහර දවසට මේ භාවනාව හොඳටම සිද්ධ වෙගෙන යනවා. සමහර වෙලාවට මේක සිද්ධ වෙන්නෙම නැහැ. හොඳට සතිමත් වෙනවා. අපි ඇඟට හිත දැම්මම ඒ හිත තියාගෙන ඒ අරමුණේ ටිකක් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් අවස්ථාවලුත් වෙනවා. සමහර වෙලාවල් ඉන්නවා දන්නෙම නැතුව මේ හිත දානවා ඇඟට හිත දානවා අරමුණට යනවා නහයට හුස්ම වලට එහෙම නැත්නම් බඩ පිම්බීම හැකිලීමට එහෙම නැත්නම් යටිපත් වලට මේ හොඳට හිත පිහිටනවා. හිත පිහිටුවාට මේ සමාධියට හරිය මේ හිත පිහිට අරමුණට ආවට පොඩි වෙලාවකින් අරමුණෙන් එළියට පනිනවනේ. ඉතින් මේක තමයි ගොඩාක් මේ භාවනා යෝගී ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්න. ඇත්තටම මෙහෙම අරමුණෙන් එළියට පනින්නේ නැහැ කියලා මේ අවස්ථාවට ආපු නැති කෙනෙක් ඇත්තම නැති තරම් මේ භාවනාව පටන් ගත්තා. භාවනාවක් කරන්න නැති මිනිස්සෙකුට මෙහෙම අරමුණේ හිත තිබුණත් නැතත් ප්‍රශ්නයක් නැහැ. මේ මිනිස්සයා දන්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන බුද්ධිය. උදේ ඉඳලා හවස වෙනකම් එක්ක අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා එහෙම නැත්නම් වෙන දෙයක් ගැන වෙන තැනක් ගැන ඔය කල්පනා කර කර ඉන්නවා. මෙම අරමුණක් මෙහෙම සතියක් කියලා දෙයක් තියෙනවාද කියලාවත් මේ මනුස්සය දන්නේ නැහැ. ඒක මෙහෙම අරමුණකට හිත අරගෙන මොකටද මෙහෙම එකක් කරන්නේ කියලා දන්නේ නැති කෙනෙකුට මේක ප්‍රශ්නයක්වත් නෙවෙයි. කියන්නේ විදිහට මෙහෙම ප්‍රතිපදාවට බහපු කෙනෙකුට තමයි මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ හිත දාන්න ගන්න අරමුණට මේ කර්මස්ථානයකට හිත දාන්න උත්සාහ කරනවා. ඒනාට ඉතින් මේක දැම්මට මේක තියෙන්නේ. මේක හරියට උදාහරණයක් විදිහට කියනවා. අර වේගෙන් දුවන අශ්වයෙක් පිට උඩ මේ බෝලයක් තියෙනවා වගේ. ඒ වගේ වේගෙන් දුවන අශ්වයෙක් පිට උඩ හැමතිස්සෙම කම්පණය වෙනවනේ. ඒ අශ්වයෙක් පිට උඩ වේගෙන් දුවන එකගේ උඩ බෝලයක් කිව්වට ඒක තියෙන්නේ නැහැ. ඉක්මනට පෙරලිලා වැටෙනවා නේද? නැතන් තවත් උදාහරණයක් මේ ඉස්සර කාලේ තිබුණ එකක් වෙන මේ ඉදි කට්ටක් කෙලින් කළා අබෑට මේ කුඩට දානවා වක් කරනවා අබෑට වක් කරාම ඉදි කට්ට තුඩේ අබෑටයක් රැඳෙන්න තරමටවත් ඒකට ගොඩ අබෑටයක් රැඳෙන්න ගොඩක් වෙන්න පුළුවන් බැරි තරම් මේ සම්භාවිතාවක් මේකේ තියෙන කෙලින් කරපු ඉදි කට්ටකට අබෑටයක් රැඳෙන්න ලේසියෙන් වෙන්නේ නැහැ නොවන තරමට. එනනම් ඒ වගේ තමයි මේ හිත හිත එක අරමුණක තියාගන්න උත්සාහ කරාට මේක පිටක් ගාලේ අබෑකේ ඉදිකට උඩ වදිනකොටම අනිත් පැත්තට පනිනවා. අන්න ඒ වගේම තමයි මේ හිතත් මේ ලේසියෙන් අරමුණෙන් එහාට පනින. මේක ලේසි වැඩක් නෙවෙයි අරමුණක එක දිගට තබා ගන්න. ඉතින් මෙච්චර අමාරු නැත් මේ වැඩේ කොහොම හරි කරන එක තමයි තපස කියලා මේ කොහොම හරි මේක උත්සාහ කරන්නේ. ඉතින් මේ වගේම ඉතින් වුණාම එතකොට මේ විදිහට මේ සායනහසෙත් ගොඩාක් වීරය ඇතුව මෙහෙම දෙයක් කරන්න උත්සාහ කරද්දී මේ දේ හරියට කරගන්න බැරි වුණා පොඩේ අනස්සල්ලක් වගේ ඇති වෙනවානේ. දැන් මම මෙච්චර උත්සාහ කළත් මේ වැඩේ කෙරුන්නේ නැහැ. ඉතින් අපි ගොඩාක් දේවල්ට උත්සාහ ගන්න තරමටම වීරය වඩන තරමටම මේ දේ නොලැබුණා එනකොට ඉතින් අපිට අනස්සල්ලක් අනිවාර්යයෙන්ම ඇති වෙනවාම තමයි. ඉතින් අපේ ජීවිතවල නැත්තරිල බැලුවාම ගොඩාක් මහන්සියලා උත්සාහ කරපු දේවල් අපිට කොච්චරද ලැබිලා තියෙන්නේ කියලා බලන්න. මහන්සිය වුණ තරමටම මේ දේ ලැබුණාම අපිට ගොඩාක් අනස්සල්ලක් ඇති වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් මෙන්න මේකම තමයි අපි නිවන් දකින්න උනත් ගොඩාක් මහන්සි වුණාම ගොඩාක් මේක මම නිවන් දකින්න ඕනේ කියලා අදහස ඇතුව මහන්සි වෙනකොට ඉතින් මට නිවන් දකින්න පුළුවන්ද කියන අවස්ථාව බැරුණාම ඉතින් ගොඩක් අර අනස්සල්ලකට ඇති වෙනවා. හැබැයි ඉතින් මේක නැතුවත් බෑ. මේ උත්සාහය වීරය කියන එක අත්‍යවශ්‍ය දෙයක් නේ. වීරය නැතුව මේ ගමන යන්නත් බෑ. හොඳ වීරවන්තයෙකුටම තමයි මේ ගමන යන්නත් පුළුවන්. ඒ වගේම අපි අද මේ මාතෘකා විදිහට තෝරගත්තු ගාථාවෙත් තියෙන ධීරය කියන එක. වීරයෙකුටත් වඩා ඉහළ මට්ටමට ගියපු කෙනෙක් තමයි ධීරයෙක් කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ගත්තම සූරයෙක් කියන්නේ මක් හරි සාමාන්‍ය මනුස්සයෙකුට වඩා එක වැඩිපුර දෙයක් හොඳට දෙයක් කරන්න පුළුවන් කෙනෙකුට තමයි සූරයෙක් කියලා කියන්නේ. ඒ සූරයෙකුටත් වඩා ඉස්සරහට ගියපු කෙනෙකුට තමයි වීරයෙක් කියලා වෙන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් සූරයෙකුට කරන්න පුළුවන්. සූර්යයාටත් වඩා වැඩි දෙයක්, සූර්යයාටත් වඩා ඉහළ මට්ටමට ගිහින් කෙනෙකුට තමයි වීරයෙක් වෙන්න පුළුවන්. ඉතින් දැන් කාලේ ඉන්න වීරය සූර්යයා බැලුවම ඉතින් ඇත්තටම මොකද්ද කරන්න කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් මේ මිනිස්සු සූර්යයා වෙන්න යන්නේ, වීරය වෙන්න යන්නේ ඇත්තටම මේ සමාජයට හොඳක් කළාද නරකක් කළාද කියලා බැලුවම කොහමාරි වීරය වෙන්න සූර්යය වෙන්න හදනවනේ මිනිස්සු. මෙන්න මෙහෙම සූර්යයෙක් වෙලා ඊටත් වඩා ගොඩක් ඉහළට ගියාට පස්සේ වීරයෙක් වෙන්න පුළුවන්. වීරයෙකුටත් වඩා ගොඩාක් ඉහළම මට්ටමට ගියපු කෙනෙකුට තමයි ධීරයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ අද ගාථාවෙත් මේ ගෝධික කියන සායනහසය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගෝධික ධීරයෙක් කිය. ඉතින් බලන්න මේ මෙච්චර මහන්සියලා උත්සාහ කරලා මේක වැඩේ කරගන්න බැරි වුණාම මේ ඕන සූර්යයෙකුට උනත් වීරයෙකුට උනත් ධීරයෙකුට උනත් මේක වැඩේ ටිකක් හම්ම එපා වෙනවා. මම මෙච්චර මහන්සියෙන් මුළු ජීවිතේම කැප කළා මෙහෙම පැවිදි වෙලා සීළු දේවල් අරලා ඇවිල්ලා මේ කළු ගලක් උඩට වෙලා ලැබෙන දේෙන් විතරක් යපිලා ජීවත් වෙද්දි මෙච්චර සමාධියක් ගොඩනගා ගන්න, මෙහෙම ලෞකික සමාධියක් ගොඩනගා ගන්න මෙච්චර මහන්සි වෙලා ඒක ගොඩනගිච්ච එකත් කඩාගෙන වැටෙන ඕනේ සද්දාල. මම සමාධිය පිහිටනවා ඒ එක්කම දන්නේම නැතුව මේක නැති වෙලා යනවා. පිහිටපු සමාධිය නැත්තරම නැති වෙලා යනවා. ඉතින් මේකම තමයි දැන් අපි මෙච්චර මහන්සි වෙන්නේ නැතුව භාවනාවක් කරන මිනිස්සෙක්, ගෙදර ඉඳන් ගිහියෙක් විදියට භාවනාවක් කරන මිනිස්සෙක් දවසේ අනිත් වැඩත් ඔක්කොම කරන අතරේ ඉතින් මේ පොඩි වෙලාවක් හරි මේ භාවනාවකට සතිමත් වෙන්න යෙදෙව්වහම ඉතින් මේක හිත පිහිටලා මේක සමාධිමත් වෙන්න තියෙන අවස්ථා ගොඩක් ඉඩ කඩ අඩුයි. හැබැයි ඉතින් මේක කොහොම හරි කරගෙන යන එක තමයි ලොකුම වටිනාකම තියෙන්නේ. මොකද මේ පොඩ්ඩක් හරි අපි බැරිව හරි මේක කරන්න පටන් ගත්තොත් ඒක ඊළඟ දවසට ගොඩාක් උදව්වක් වෙනවා. මේක අතහැරලා දැම්මත්, අද බැරි වුණා කියලා අතහැරලා දැම්මත් ඉතින් ඊළඟ දවසටත් ඒක අතහැරීමක්ම තමයි වෙන්නේ. අතහැරීමක් වෙන්නේ මේ සංසාරයේ අන්හාව අතහැරීමක් නෙවෙයි, මේ ගමන අතහැරීමක් ඊළඟට වෙන්නේ. ඒක නෙවෙයි අන්තිමට වෙන්න ඕන. අපි මේ කොහොම හරි මේ වැඩේ බැරි වුණා, අද බැරි වුණා, හෙට හරි මේ වැඩේ කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට හිතලා කොහොම හරි මේ ගමන යනව නම් උත්සාහ කරනවා නම් ඒක නට තව අඩිය අඩිය හරි එක හුස්මෙන් හුස්ම හරි මේ වැඩේට වඩදා ගන්න පුළුවන්. එතකොට නිකන් මල් මාලයකට එක මලෙන් මලේ අමුණලා මල් මාලයක් හදනවා වගේ පොඩි පොඩියට පටන් ගත්ත දෙක ඒ දිගට දුරට දුර ගමනක් යනවා. අපිට මේ කතාවේ මුලදිම මේ කතාව ආරම්භ කරද්දිම කියවෙන්නේ මේ සායන්හන්තට ගෝධික සායන්හන්තට වැඩේ එපා වුණා කියලා. කුත්තර මහන්සි වෙලා මේ ලෞකික සමාධියට පැමිණවත් ඒක පිළිටන්නේ. එතකොට මේ වැඩේ මේ සාන්නාන්දට එපා වුණා. ඉතින් බලන්න මෙන්න මේ ලෞකික සමාධිය කියලා තමයි මේ පෙළේදි මේ සමරහන් වෙන්නේ. දැන් ලෝකෝත්තර සමාධියකුත් ලෞකික සමාධියක් කියලා දෙකකුත් තියෙනවද කියලා බලන්න. සාමාන්‍ය අපි කියන්නේ මේ ධ්‍යාන සමාපත්තිය. එහෙම නැත්නම් මේ විතක්ක විචාර ප්‍රීතිසිත ඒකාග්‍රතාව තියෙන පළවෙනි ධ්‍යාන. ඒ වගේට විතක්ක විචාර නැතුව දෙවෙනි ධ්‍යාන. එහෙම එහෙම ගිහිල්ලා මේ ධ්‍යාන වලට එනකොට මේක නිකන් ලෞකික සමාධිය. මේ සමාධිය තියෙන්න පුළුවන් මේක එක දිගට මේක ඉන්න පුළුවන් විතරයි. මේක යථාභූත ඥාන ලබා ගැනීම සඳහා මේක ලෝකෝත්තර පැත්තට හරවන්න ඕන. ඉතින් මේ බෝධික සංඥාදෙට මේ ලෞකික සමාධියක් තමයි අවිලක් තියෙන්නේ. ලෞකික සමාධියක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ලෞකික සමාධියේ හිටියට මෙන්න මේකත් ස්ථිරව තිබිලා නැති නිසා තමයි මේ සංඥාදෙට මේ 50ක් ඇති වෙන්නේ. ඉතින් ඇත්තරම් බැලුවම මේ ලෞකික සමාධියක් හරි ලෝකෝත්තර සමාධියක් හරි මේ සමාධිය කියන එක අපි මොකක් හරි හේතුවක ප්‍රතිඵලයක් නේ. මොකක් හරි මේ ක්‍රියාවක් සිද්ධ කරපු නිසා තමයි මේ ලෞකික සමාධියක් අපිට ලැබුණේ. ඉතින් මේ ලෞකික සමාධිය කියන එකත් එතකොට මේ ලෝකෙම තියෙන දෙයක් නේද? නැ මේක පිට ලෝකයක තිබුණ එකක්, එහෙම නැත්නම් මේ ලෝකෙන් ඈතර වෙච්ච දෙයක් නෙවෙයි මේ සමාධිය කියන එක. සමාධියත් මේ අපි මොකක් හරි හේතු මේ සමාධිය ලැබෙන්න අපි හේතු සම්පාදනය කරපු නිසා අන්නේ හේතුවල ප්‍රතිඵලයක් විදිහට මෙහෙම ලෞකික සමාධියක් මට ලැබුණා. අන්න ඒක මගේ කරගෙන මම තමයි මෙහෙම සමාධිය ලැබුණේ, මට තමයි මෙහෙම සමාධියක් තියෙන්නේ කියලා ඒක මගේ කළා. මේක හැමදාම තියාගන්න ඕන කියලා අදහස ආපු කෙනෙකුට ඉතින් මේ හේතු නිසා හටගත්තු ප්‍රතිඵලයක් වන සමාධියත් තවත් එකක් කරදරයක් වෙනවා. කරදරයක් වෙන්නේ කොහොමද? මේක මම මගේ දෙයක් කියලා මේක සදාකල් මට තියෙන්න ඕනේ කියලා මට මේ භුක්තියට තියෙන්න ඕනේ කියලා මේක අල්ලගත්තු හැම වෙන්නේ. මේ අල්ලගත්තු නිසා මේ සමාධියත් නැත්තර නැති වෙනවා. ඒත් මේ සමාධිය උනත් හේතු නිසා හටගත් ඵලයක්. මෙහෙම අල්ල ගැනීම සමාධිය විනාශ වෙන්න හේතුවක් වෙනවා. ඒත් සමාධිය ඇති වෙන්න හේතු සම්බාධනය කළා. සමාධිය ලබාගත්තා වගේම මේක මගේ කියලා අල්ල ගන්නකොටම සමාධිය නැති වෙන්න හේතු සම්බාධනය කළා. දැන් මොකද්ද වෙන්නේ? මේ ලබාගත්තු සමාධිය මට නැති වෙනවා. ඔන්නෝක අපි ගොඩක් කලාවට මෙහෙම සතිමත් වෙන කෙනෙක් හලකලා බැලුවා. ගොඩාක් අය මෙහෙම සතිමත් වෙලා මෙහෙම යම් කිසි මට්ටමකට සිහිය පිහිටුවා ගත්තට පස්සේ ගොඩාක් අයගේ මේ කමඨාන් වාර්තාවල තියෙනවා නේද, මේක දිගට තිබුණ නෑ, මේක මට මෙහෙම වුණාට මේක ඊළඟ දවසේ යන්න බැරි වුණා කියන්නේ. අන්න ඒක තමයි මේ වෙලා තියෙන්නේ. මේ සතිමත් වීම හරහා ලැබිච්ච ප්‍රතිඵලයක් මගේ කියලා අල්ලගත්ත නිසා මේ අල්ල ගැනීම හරහාම ඊට පස්සේ මේ හිත calm down වෙනකොට, හිත ශාන්තිමත් බවට පත් වෙනකොට මේ සතිය නිසා එක අරමුණකට පැමිණිච්ච නිසා මේ ලැබිච්ච ප්‍රතිඵලය උඩ ඒක දරා ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? නිලාට ඒක මගේ කියලා අල්ල ගන්න. ඒක අල්ලගෙන ඊට පස්සේ ඒක උඩ අපි මඤ්ඤණා කරන්න බෑ. ඒක උඩ මේ කතන්දර ගොතන්න පටන් ගත්තාම දන්නේම නැත්තුව මේ ලැබිච්ච හේතු නිසා හටගත් ප්‍රතිඵලය, මේ ලැබිච්ච ඵලය හරියටම භුක්ති විඳින්න බැරි වෙනවා. ඒක භුක්ති විඳිනවා කියන්නේ ඇත්තටම භුක්ති විඳින්න කියලා දෙයක් නැහැ මෙතන. හේතු නිසා හටගත් ඵලයක් විතරයි. අපි භුක්ති විඳින භෞතික දේවල්, මේ භෞතික දේවලින් අතහැරීම නිසා ලැබිච්ච තවත් එක ප්‍රතිඵලය, ඒ අත්හැරීමම දිගටම කරගෙන යන්නේ නැතුව මේක මගේ කියලා ඊළඟට ලැබිච්ච දෙයක් මගේ කියලා අල්ලගන්නවා වෙනකොට අපි ලෞකික දෙයක් අල්ලගන්නවා වගේම දෙයක් තමයි මේකටත් වෙන්නේ. ලෞකික දේවල් නම් මොකක් හරි මහන්සියලා අල්ලගන්නේ. අල්ලගත්ත එක ඉතින් අල්ල ගැනීම සඳහානේ අපි මහන්සි වෙන්නේ. මේක භාවනාවක් කරන්නේ, සතිමත් වීමක් කරන්නේ මේ අත්හැරීම සඳහා. අතහැරීම සඳහා අපි මොකද්ද මෙන්න හුස්ම හරි යටිපතුල දැනීම හරි වෙන මොකක් හරි චූටි දෙයක් ඊට වඩා සියුම් දෙයක් නේ අපි අල්ලගන්නේ. අර ලෝකෙ තියෙන ලොකු රළු දේවල් අතහැරීම සඳහා තමයි මේ සියුම් දේ අල්ලගන්නේ. ඉතින් මේ සියුම් අල්ලගත්තු දේත් මගේ කියලා අල්ලගෙන ඒ අල්ලගත්තු දේ හරහා ඒ සියුම් දේ අල්ල ගැනීම නිසා ලැබෙත් මේ සමාධියත් මගේ කියලා අල්ලගත්තොත් එතනදී වෙන්නේ මොකද? අර ලොකු මුළු ලෝකෙම අල්ලගත්තා වගේම තවත් අල්ලා ගැනීමක් තමයි ඒක. මේක සමාධියට අහුවෙච්ච ගොඩක් අයට වෙන සිද්ධියක් තමයි. අර මුළු ලෝකෙම අත්හැරලා එක අරමුණක් අල්ලගෙන ඒක හරහා ඒ අල්ල ගැනීම නිසා ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ලැබෙන ප්‍රතිඵලය මගේ කියලා අල්ලගත්තාම අර මුළු ලෝකෙ අත්හැරපු එකේ වටිනාකම නැත්තරම නැති වෙනවා. මොකද මේ ලැබෙච්ච ප්‍රතිඵලය මගේ කියලා අල්ලගත්තා. මේ ලෝකෙම අල්ල ගන්නවට වඩා මේ පොඩි දේ අල්ල ගන්න එක හොඳයි එක පැත්තකින්. හැබැයි ඒකත් දවසක අතහරින්න වෙනවා. මේ අතහරීමට යන මාර්ගයේ තියෙන සම්පූර්ණ තව එක මට්ටමක් විතරයි මේක කියලා තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න ඒක තමයි වටිනාම දේ. ඉතින් මේ විදිහට මේ ගෝධික සායනහන්සේට මේ විදිහට මේ ලෞකික සමාධියටපත් වුණාට ඒක පවතින දරා ගන්න බැරි වුණා. දැන් බැරි වුණා මොකද? ආයෙස්සරයක් උත්සාහ කළා ඔන්න ආයෙත් ලෝකෙ සමාධිය ගොඩ නගා ගන්න. ඒ ගොඩ නගා ගත්තත් ආයෙත් ටිකලාගින් ආයෙත් වෙනවා. මෙහෙම මේ සායනාසේ එක වාරක් බැරි වුණාම තව වාරයක් උත්සාහ කරනවා. ඒ වාරයක් බැරි වුණාම තවත් සැරයක් උත්සාහ කරනවා. මෙහෙම මේ සායනාසේ වාර 7ක් යනකම මේ ලෞකික සමාධිය ගොඩ නගා ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ පළවෙනි පාර මෙහෙම වාර 7ක් ආවනේ මේ සායනාසේ කාලයක් තිස්සේ පුරුදු කරලා මේ ආපු එක එක දවසකදී මෙන්න මේ විදිහට එක සැරයක් ලෞකික සමාධියේ ගොඩ නැගුණා. ඊට පස්සේ මේකෙන් පිරිහුණා. ඊට පස්සේ ආයෙස්සරයක් කොහොම හරි මහන්සියලා තව දෙවනි පාරකට මේකට උත්සාහ කරා. ඒකත් ටිකලා කඩක් යනකොට ඒකත් පිරිහුණා. ඊළඟ තුන්වෙනි පාර, හතරවෙනි පාර මෙහෙම වාර 7ක් යනකම් මේ සායනන්තේ ලෞකික සමාධියේ ගොඩ නගා ගත්තා. ගොඩ නගා ගත්තත් ඒකත් පිරිහුණා. ඉතින් මේ සානන්දිත මේ වැඩේ එපා වුණා. මේ කොහමද මම මෙච්චර මහන්සියලත් මේ ලෞකික සමාධිය මෙහෙම වාර 7ක් යනකම් ගොඩනගා ගත්තත් හත්වෙනි පාරටත් මේක දිරිහෙනවනේ. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න මේ සානන්දිත බැරි වුණා. ඉතින් අපිත් මෙන්න මේ අපි කරන වැඩෙත් මෙන්න මේක තේරෙනවනේ. මේ යන වැඩේ මේකත් තේරෙනව නම් සතිමත් වෙනකොට භාවනාවක් කරනකොට හිත පිට යනවා තමයි කියන එක අපිට තේරෙනව නම් ඒ හරහා කනස්සල්ලක් ඇති කරගන්න ඕනේ. අපිට පුළුවන් නැවත නැවතත් මේ අරමුණටම ගන්න. හිත පිට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඇතුළට එන්න තව අවස්ථාවක් උදා කරලා දීලා තමයි හිත පිට යන්නේ. හිත පිට ගියා නම් අරමුණේ හුස්ම බලාගෙන ඉන්න අවස්ථාවේ ඉඳලා හිත පිට ගිහිල්ලා මොකක් හරි වෙන අරමුණකට ගියා නම් ටික වෙලාවක් යනකොට දන්නේ නැතුව මේ හිතට මතක් වෙනවා මොකක්ද මේ ඉන්න ඕන අරමුණේ නෙවෙයි මං ඉන්නේ කියලා. මම කළ යුතු වැඩේ නෙවෙයි දැන් කරන්නේ කියලා මයාටත් දන්නේ නැතුව මතක් වෙනවා. අන්නේ මතක් වුණාට පස්සේ ආයතරයක් අරමුණට ගන්න පුළුවන් නම් අන්න ඒකත් ලොකු හැකියාවක්. ඒ වගේ මෙහෙම මහන්සි වෙලා අරමුණට ගන්නේ නැතුව ඉබේම අරමුණට හිත එනවනම් අන්න ඒ හැකියාව තවත් මීට වඩා ගොඩක් වර්ධනය වෙච්ච අවස්ථාවක් තියෙනවා. අන්න අපිට පුළුවන් නම් අන්න ඒ හිත ඇතුළට එන අවස්ථාව අගය කරන්න. මෙහෙම හිත පිට ගියාට පස්සේ මතක් වෙලා මම හිත මේ අවශ්‍ය දේ නෙවෙයි කරන්නේ කියලා මතක් වෙලා හිත ඇතුළට එන එක එන්න තහිත අරමුණ ඇතුළට එන එක අපිට අගය කරන්න පුළුවන් නම් අන්නේ අගය කිරීම හරහාම අන්නේ හේතුව නිසාම මේ හිත වැඩි දුරක් එළියට ගියාට වැඩි දුරක් ඈතට යන්නේ නැතුව එයා දන්නේ නැතුව මේ ඇතුළට එන්නේ අපුරුදු වෙනවා. අපි කෙනෙක් ගෙදරක ඉඳලා ගෙදරින් තරහ වෙලා ගියාට අනිත් දවසක එයා ගෙදරට එනකොට එයා පිළිගන්න ඕන නම් ආයෙත් පණින්න ගහන්න නැත්තම් ඊළඟ දවසෙත් එයා ගෙදරින් එළියට එයි. හැබැයි වුණාට වැඩි දුරක් යන්නේ ඉස්සෙල්ලා මේ ගෙදරට එන්න සම්භාවිතාව වැඩි වෙනවා. ඒ මෙන්න මේකම තමයි හිතට උනා හිත පිට යනවා මේ භාවනාවක් කරද්දී සතිමත් වෙද්දී හිත පිට යනවා තමයි. හැබැයි හිත පිට ගිහිල්ලා ආයෙත් නැවත මෙයා අරමුණට එන අවස්ථාවක් අපේ කරන්න පුළුවන් නම් අන්නේ අගය කිරීම හරහාම දැන් නැවත නැවත ඇතුළට එන්න තියෙන සම්භාවිතාව ඉක්මනට ඒ වේගෙන් වැඩි වෙනවා. ඒකට වැඩි දුර යන්න නැතුව මේක ඇතුළට එනවා. ඉතින් කොහොම හරි මෙන්න මේ සායනාසික උනත් මේ විදිහට මේ හිත සමාධියට පත් වුණාට ඒක ඉබේම පිරිහෙන. ඉතින් මෙහෙම පිරිහෙන්න හිතුණාට උගන්නවට මේ සායනාසික වැඩේ එපා වුණා. මේ මෙච්චර මහන් කියලා ඔක්කොම අත්හැරලා මෙහෙම හිත සමාධියටත්පත් වෙන සමාධියටපත් වෙන්නේ නැත්නම් ඔන්න ප්‍රශ්නයක් නේ. සමාධියටපත් වෙන්නේ නැත්නම් ආ මුකුත් නැහැ කියලා නතහැරලා දාලා නිකම්ම ඉන්නත් පුළුවන්. මේ සමාධියේ මේ සායනාතන මේ වැඩේ සමාධියටත් ලෞකික සමාධියටත් මේ හිතපත් වෙනවා. ඒත් මේ යම් කිසි මට්ටමකටත් ඇවිල්ලා ආයෙත් ගන්නම නැතුව වැටෙනවා. ඉතින් මෙන්න මේ වැටීම එක හරියන්නේ නැහැ මේක හැමදාම මෙහෙම කරන්න බැරි වැඩක් කියලා. මේ සායනාගත හිතන මේ සමාධියට පත් වෙනකොටම ජීවිතය නැති කරගන්න. ඉතින් ජීවිතය නැති කරගත් එක හරිද කියලා මෙන්න මේ සායනාගත හැම ප්‍රශ්නයක් හිතුන්නේ. ඉතින් අපිට නම් හිතනවනේ මෙහෙම භාවනාවක් කරන්න කියලා ජීවිතය නැති කරගත්තොත් කොන්න ගොඩක් මේ ඉන්නපාය මොනා කරන්නත් නේද? ඉතින් අපිටත් ගොඩාක් අය නිකන් උදව් කරන්න යනවනේ දායක. එහෙම උදව් කරන්න යන ඔබවහන්සේ කොහොමද කාලා පිළිලා තින්නේ? අරවා ඕනද මේවා ඕනද සිවුරු ඕනද අරකද මේකද කොච්චර අහන්න අය ඉන්නවනේ. ඉතින් මේ අහන්නේ ඇත්තටම මේ භාවනාවක් කරගන්නද මෙහෙම උදව් කරන්න විවේකයටද උදව් කරන්න කියලා බැලුවොත් ගොඩාක් අය උදව් කරන්නේ මේ විවේකයට නෙවෙයි. ගොඩාක් අය උදව් කරන්නේ මේ මොකක් හරි මේ තමන්ගේ එක අරමුණකටත් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඉතින් මෙන්න මේ සායනහසට නම් මේ ජීවිතයේ තිබිලත් වැඩන්නේ. මේ වැඩේ කරගන්න බැරි නම් මේ සමාධිය එක දිගට පාස් ගන්න බැරි නම් මේ ජීවිතේ එකෙත් වැඩක් නැහැ කියලා මේ ජීවිතය ගැන උනත් ආසාව නැති වුණා. කුමාරි මම මේ ජීවිතේ නැතුව හරි ජීවිතේ විනාශ කරගෙන හරි මේ වැඩේ කොහොම හරි මේ කෙලස් තවන්නේ වැඩේ කොහොම හරි විනාශ කර ඉවර කරනවා. ජීවිතෙත් එක්කම කෙලස් විනාශ කරගන්න ඕනේ කියන අදහස ඇවිල්ලා මේ ගායනාගේ ජීවිතේ නැති කරගන්න ඕනේ කියලා අදහස ඇති වෙනවා. ඇතිලම පිහියක් කරගෙන බෙල්ල කපා ගන්න තමයි මේ තාන්දෙත් හිතුනේ. ඉතින් මෙහෙම හිතනකොටම ඉතින් මාර්යා ඉන්නවනේ. මන් මාර්යාට මේක දැනුණා. මේ සායනාසිකේ හිත තේරුණා මාර්යාට මන් මේ සායනාසිකනේ කුමාරි තමගේ ජීවිතේ නැති කරගෙන හරි මේ කෙලස් වලින් විනාශ වෙන්නේ. කෙලස් තවන්න. ජීවිතෙත් එක්කම කෙලස් විනාශ කරන්න තමයි මේ සායනාසික උත්සාහ කරන්නේ කියලා මාර්යාට මේක තේරුණා. ඉතින් මේ වගේ වෙලාවට ඔන්න අපිට උදව් කරන්න එනෝනේ ඕන තරම් මිනිස්සු නේද? භාවනාවක් කරගෙන යනකොට හදිස්සියෙ මොකක් හරි වැරදුනහම එකට පොර දාන්න කොච්චර කට්ටිය ඉන්නවද උදව් කරන්න. මේ වැඩේ මෙහෙම කරොත් මෙන්න මේ විදිහට කරොත් හොඳයි, මෙහෙම කරොත් හොඳයි, මම යා මේ විදිහට පාස් ගත්තනම් හරි කියලා උදව් කරන්න හරියට මිනිස්සු වෙනව නේද? මෙන්න මේ විදිහට මාරයත් මේ වගේම ආවා. මාරයාට දැනගන්න ලැබුණා මේ සායනහසේ මේ ජීවිතේ නැති කරගෙන ඒ එකම කෙලසුත් සම්පූර්ණයෙන්ම නැති කරගන්නයි උත්සාහ කරන්නේ කියලා තේරුණාම දැන් මේ මාරයාත් පොඩ්ඩක් උදව් කරන්න ආවා. ඉතින් මාරයා උදව් කරන්නේ මේ මාරයාගේ උමනාවට, මේ අපිට ආදරයකට කියලානේ අපි හිතන්නේ නේද? ඉතින් බලව මේ මාරයා මොකද කොහොමද දැන් මේ සායනහසේ ළඟට යන්නේ නැතුව මාරයා යන්නේ බුදුහාමුදුරුවෝ. අන්න ඒක සමහර වෙලාවට මේ මාර්යා මේ වගේ අවස්ථාවලදී ඒ සායනහසේ ළඟටම ගිහිල්ලා මේ උපදෙස් දෙන්න ගන්නවා. කොහොම කරන්න එපා, එහෙම මෙහෙමයි කිය. දැන් මේ අවස්ථාවේදී හැබැයි මාර්යා යන්න මේ සායනහසේ ළඟට යන්නේ නැහැ. සමහර විට මාර්යාටත් තේරෙන්නේ නැති මේ සායනහසේ ළඟට ගිහිල්ලා නම් මේක වැඩේ කරගන්න බෑ. දැන් සම්පූර්ණ මේ වැඩේ 100%ක්ම වැඩේ අතහැරලා ඉන්නේ කියලා මේ මාර්යාට තමයි තේරිලා වෙන්නේ නැති. ඉත මාර්යාගේ බුදුහාමුදුරලා ඊටත් උඩට ගිහිල්ලා මේ සාන්නහසයට කෙලිම උපදෙස් දෙන්න යන්නේ නැතුව බුදුහාමුදුර ළඟට ගිහිල්ලා මෙන්න බුදුහාමුදුරන්ටත් මේ නිකම්ම මේ මෙහෙම කතාව කියන්නෙත් නෑ. මේ මාර්යා මේ හරි බුදුහාමුදුරන්ටත් ගුණ ගායනා කරන බුදුහාමුදුර ළඟට ඇවිල්ලා මාර්යා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා මෙහෙම කියන්නේ උනාංශයේ ගෝලයෙක් මේ මෙන්න මෙහෙම මැරෙන්න යනවා, ජීවිතය විනාශ කරගන්න යනවා කියලා කෙලින් කියන්නේ නැහැ. ඒ වෙනකොට බුදුහාමුදුර ළඟට ඇවිල්ලා මාර්යා මේ ගුණ ගායනා කරනවා. ගුණ ගායනා කරන්නේ කොහමද? මහා වීරයනි, මහා ප්‍රඥාවන්තයනි, ඉර්ධියෙන් හා පිරිවරෙන් බබලන්නේ ඉන්නේ කියලා. මේ වගේම සත්‍යයන්ගේ වෛරය සහ බිය නැති කරන තැනක් ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ පසස් ඇත්තෙනි කියලා පාවාඳිනි කියලා කියන්නේ. ඉතින් බලන්න මෙන්න මේ මාර්යා ඇවිල්ලා බුදුහාමුදුරන්ට මේ ගුණ ගායනා කරන බටර් ගාන. බුදුහාමුදුරත් මේ මුරුන් ගත්තේ උඩටම ගිහින් තියන්නනේ හදන්නේ මාර්යා. බලන්න මෙන්න මේ වගේ වෙලාවේදී අහුවෙන්නේ නැද්ද කියලා. මේ මහා වීරයනි කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණ අතරෙන් බලන්න අපි දන්නවා බුදුරජාණන් වහන්සේට නව අරහාදී ගුණ බුදු ගුණ 9ක් තියෙනවා නේද? ඒ සාමාන්‍ය සරලව ගත්තාම එහෙම වර්ග 9කට වෙන් කරලා තියෙනවා. ඒ බුදු ගුණ වර්ග 9කට නෙවෙයි, ඇත්තටම බුදු ගුණ අනන්තයිනේ. ඒ අතරින් මෙන්න මේ වර්ග වලට කියලා වර්ග 9කට බෙදලා තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණද මේ මාර්යා ඇවිල්ලා කියන්නේ අපි මේ භාවිතා කරන මේ සාමාන්‍ය මිනිස්සු අතර තියෙන ගුණයන් නේද මේ මාර්යා ඇවිල්ලා කියන්නේ මහා වීරයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ ළඟට. දැන් බුදු ගුණ අතර මේ වීරයෙක් කියන කතාව නිකමට හරි ගැළපෙලා නැහැ නේද? එලාට මහා පණතිය, මහා ප්‍රඥාවන්තයා කියලා තොන් එක පැත්තකින් කියන. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේට මේ පෙන්වන්නේ මේ මාර්යා ඇවිල්ලා කියන්නේ මේ ප්‍රඥාව විදිහට පෙන්වන්නේ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේට තිබුණු ප්‍රඥාවද නැත්නම් සර්වඥතා ඥාණය ගැනද මේ කියන්නේ? නැත ලෝකේ පාත්‍යම සඳහා ලෝකේ එක දිගට ලෝකේ මේ ලෝකේ හොඳ කිරීමට ලෝකේ තව සැප සම්පත් තියෙන තැනක් කර ගැනීම සඳහා කරන ප්‍රඥාවක් ගැනද මේ මාර්යා කියන්නේ කියලා බැලුවොත් දැන් අපි දන්නවා දැන් කාලේ ඉන්න මේ විද්‍යාඥයෝ ඊළාට මේ ආර්ථික විශේෂඥයෝ ඊළාට ওই ගොඩාක් එක එක ජාති ප්‍රසිද්ධයි ඉන්නවා ඒගොල්ලෝ ප්‍රඥාවන්තයෝ විදිහටනේ සලකන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රඥාවන්තය කියලා සලකන අය ඇත්තටම ප්‍රඥාවන්තයද? ඒගොල්ලෝ මේ ලෝකය පෝෂණය කිරීම සඳහා තමයි ගොඩක් දේවල් හොයාගන්නේ. අලුතෙන් තියරීස් හදනවා, අලුතෙන් දේවල් කරනවා. ඒගොල්ලෝ මොකටද මේ කරන්නේ? තව තව ලෝකය පෝෂණය කිරීම සඳහා. එහෙම නැත්නම් මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ එක පැත්තකින් සැප සම්පත් වර්ධනය කරන්නේ. තව පැත්තකින් ලෝකය සම්පූර්ණ විනාශ කරන්නේ. අපි බැලුවත් මේ විද්‍යාඥය කලකලා බැලුවාම අපි ගොඩාක් වෙලාවට අපි මේ ලැබ් එකක කලකලා බැලුවොත් එක පැත්තකින් එක ලැබ් එකක කරගෙන යනවන මනුස්සයාගේ ආයුෂ වැඩි කරගන්න විදි හොයන තැන් තියෙනවා. බෙහෙත් හොයනකොට එක එක දේවල් කරද්දී මේ මනුස්සයා වැඩි කාලයක් ජීවත් කිරීම සඳහා ආයුෂ වැඩි කරන්න එක ලැබ් එක පරීක්ෂණ කරනවා. තවත් ලැබ් එකක ඒකෙම අනිත් පැත්තේ කරන මේ කුකුල්ලොන්ග කුකුලා දැන් දැන් කාලෙ වෙනවා දවස් 40 ගානක් විතර ජීවත් වෙනවානේ. ඔව් තව දවස් කීයක් හරි අඩුවෙන් ජීවත් කළා. මේට වඩා වැඩි මස් ප්‍රමාණයක් වඩා පිග්මන්ට් හදලා නඩු මරාගෙන කන්න විදියක් අනිත් පැත්තේ ඒ ලැබ් එකේම අනිත් පැත්තේ තව පැත්තකින්. එතනමනේ එක පැත්තකින් මනුස්සයාගේ ජීවිතයේ කාලය වැඩි කරන්න හදද්දි තව පැත්තකින් වෙන ඒ වගේම තව සතෙක්ගේ ජීවිත කාලය අඩු කරලා ඉක්මනට මරාගෙන ඉක්මනට වැඩේ කරගන්න අනිත් පැත්තකින් පරීක්ෂණ කරනවා. ඉතින් මෙන්න මේව තමයි ඇත්තට මේ ප්‍රඥාවන්තය කියලා කරගන්නේ. තව පැත්තකින් බැලුවාම මේ හොඳ ආයුධ හදන සම්පූර්ණ සත්‍ය විනාශ කරගන්න ඊළඟ පැත්තෙන් ඒකට ඇන්ටි මිසයිල් එකක් අනිත් පැත්තෙන් හදන මේ වගේ ආයුධයකින් පහර දුන්නොත් ඒක කොහේදී අහසේදීම මේක විනාශ කළා මිනිස්සුන්ට සත්‍යයන්ට කරදරයක් නොවන විදිහට විනාශ වෙන කරගන්න විදිහක් අනිත් පැත්තෙන් හදන. ඉතින් මෙන්න මේව තමයි ප්‍රඥාව විදිහට දැන් සලකන්නේ නේද? ඉතින් මේකද ඇත්තටම ප්‍රඥාව කියලා කියන්නේ. ගොඩාක් පැම් ප්‍රඥාව විදිහට නැත්නම් ආර්ථික විශේෂයක් හිට වෙනකොට මෙහෙම දෙයක් වේ මෙහෙම වේ කියලා ඔන්න ෆෝකස් කරන අය ඉන්නවනේ. ඒ ඔයගොල්ලෝ මේ ප්‍රඥාව කියලා සලකලා බලන්නේ මෙහෙම මේ ලෝකයේ සර්වඥතා ඥාණයට සම්බන්ධ මේ ප්‍රඥාවක්ද එහෙම නැත්නම් මේ ලෝකය පෝෂණය කරන මම පෝෂණය කරන්න හදන ප්‍රඥාවද කියලා බලනවා. නැතර ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මේ මාර්යා මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මහා ප්‍රඥාවන්තය කියලා ආමන්ත්‍රණය කරන මාර්යාට සාපේක්ෂව දැන් කාලේ ඉන්න මේ ගොඩාක් ප්‍රඥාවන්තය. එහෙම නැත්නම් උගත්තු කියලා සලකන අය ගැන තමයි මේ මාර්යාත් මේ බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ වගේ මේ මහා වීරය කියලා කතා කරන්නේ අන්න ඒ වගේම මේ දැන් කාලේ ඉන්න මහා වීරය කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවනේ. ලෝකයට සේවය කරනවා මෙහෙමයි කියලා වීරයෙක් වෙන්න හද. අන්න ඒ විදිහට වීරයෙක් විදිහට බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. ඒ වගේ ඉර්ධියෙන් හා පිරිවරින් බබලන කෙනෙක් කියලා. ඉතින් අපි දන්න මේ ඉර්ධිය කියලා කියන්නේ මේ සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දේවල් කරන කෙනෙකුට ඉද්ධිමතෙක් කියලා කියනවා. ඉද්ධි කියලා කියන්නේ මේ සාමාන්‍ය මිනිසුන්ට නැත්නම් අපි සාමාන්‍යයෙන් ගත කරන මිනිසුන් මේ මිනිසුන්ට කරගන්න බැරි දේක් කවුරු හරි කරනවා නේද? ඒකට ඉර්ධියක් තියෙනවා කියලා. ඒ වගේම පිරිවරින් බබලන කෙනෙක් කියලා. එන ඕකටත් ගොඩාක් මිනිස්සු අහු වෙනවා නේ මේ ඔබ වහන්සේට මෙච්චර ගෝලයෝ ඉන්නවා මෙන්න අපේ වැඩසටහන මෙන්න මෙච්චර පිරිසක් රූම් එකෙන් මෙච්චර සම්බන්ධ වුණා මික්සෙල්ලාර් එකෙන් මෙච්චර සම්බන්ධ වුණා මෙන්න මේ රටේ මෙච්චර පිරිසක් ඉන්නවා මෙන්න මෙහෙම කියලා පිරිවර වැඩි කරගන්න ඔලු ගෙඩි ගන්න වැඩි කරගන්න උත්සාහ කරන අය කොච්චර ඉන්නවද නේද? ඉතින් මේක මේ වැඩසටහනකට මේ වගේ වැඩසටහනකට වගේම බලන්න ඡන්දය ඉල්ලනකොට ඡන්දේ ඉල්ලන මිනිස්සු මේ ඡන්දේ ඉල්ලන පිරිවර වැඩි කරගැනීම. ඉතින් ඒ සඳහා ඒගොල්ලෝ මේ බලෙන් මිනිස්සු බස්ස අදාන් ගිහිල්ලා බලෙන් මිනිස්සු මේ ඡන්දේ නොදෙන මිනිස්සු උනත් ගිහිල්ලා බලෙන් එක්කන් ගිහිල්ලා පිරිවර පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් මෙච්චර ලෝකෙක පිරිවර පෙන්වන්න මේ නැති පිරිවරක් පෙන්වන්න උත්සාහ කරන ලෝකෙක බුදුරජාණන් වහන්සේ බැලුවා බුදුරජාණන් වහන්සේ පුළුවන් තරම් තනි වෙන්නනේ උත්සාහ කරනවා. අමතකසේ මේ ලෝකයට කරුණාවෙන් මිසක් මේ දේ මම ලබාගත් මේ ප්‍රඥාව මම ලබාගත් මේ නිවීම කව කෙනෙකුටත් ලැබුණොත් හොඳයි කියන අදහසෙන් කව කෙනෙකුට මේ දේ ධර්ම දේශනාවක් කළ මේ දේ දෙන්න බලාපොරොත්තු වුණාට බුදුරජාණන් වහන්සේට කිසිම පිරිවර වැඩි කර ගැනීමට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඒ එහෙම කියද්දි මේ මාර්යා ඇවිල්ලා කියවන්නේ මේ පිරිවරෙන් බබලන්නව නායනාන්තේ කියලා බුහාසේ මෙච්චර වීරේ මෙච්චර ප්‍රඥාවන්තේ මෙහා පිරිවරෙන් බබලන කෙනෙක් කියලා අන්න බුදුරජාණන් වහන්සේ මුරුංගත්තේ තියන්න හදන්නේ. ඉතින් මෙහෙන් පිරිවර අතර සලකලා බැලුවාම මුලින්ම සෝවාන් වෙච්ච කොණ්ඩඤ්ඤ සායනහසේ බැලුවා කොණ්ඩඤ්ඤ සායනහසේ මුලින්ම සෝවාන් වුණාට ඒ සායනහසට එක ගෝලයක්වත් හිටියේ නැහැ. එනකොට කොණ්ඩඤ්ඤ සායනහසේ සෝවාන් වෙච්ච වෙලාවේ කොණ්ඩඤ්ඤනේ බුදුරජාණන් වහන්සේ තමයි උදාන ගාථාව අඤ්ඤාසි වතුබෝ කොණ්ඩඤ්ඤෝ කියන දෙසරයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මෙහෙම කිසිම පිරිවරක් නැති එකම ගෝලයකවත් හදපු නැති කොණ්ඩඤ්ඤ සායනහසේ සෝවාන් වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මෙච්චර උදාන ගාතාවක් කිව්වා. හැබැයි ඉතින් මේ පිරිවර ගොඩාක් හදාගෙන ආපු කවුද කොටිල නේද? සායනහසේ ආවම බුදුරජාණන් වහන්සේ තුච්ච කියලා කතා කරේ. තුච්ච කෝටිල කියලානේ කතා කරන්නේ. මේ පිරිවර ගොඩාක් දැස් කරගෙන ආවට මේ පිරිවරින් නෙවෙයි තමන්ට ඉන්න ගෝලයෝ ගානේ නෙවෙයි මේ සායනහසේ ගුණයක් පෙන්වන්නේ. ගෝලය වැඩි වුණා කියලා, ඔලු ගෙඩි ගාන වැඩි වුණා කියලා ඒ කෙනාගේ ගෝලයන්ගේ ගුණයක් නැත්තම්, මේ ගෝලයෝ ඉන්න සායනහසේගේ හරි ගෝලයන්ගේ නායකයාගේ ගුණයක් නැත්තම් එතම ඇත්තටම ඒක වැඩක් ඇති දෙයක් නෙවෙයි. ගෝලය ගාන වැඩි වුණා කියලා වැඩක් ඇති දෙයක් නෙවෙයි. ඉතින් මේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තුච්ච පොටිල කියලානේ කතා කරේ. බලන්න මෙතන ගෝලය වැඩි වුණා කියලා බුදුරජාණන් වහන්සේ ගණන් ගන්නවා. හරිද? මාර්යා හිතාගෙන ඉන්නේ මාර්යාට සාපේක්ෂව බැලුවා. මාර්යාට මේ වීරයෙක් වෙන එක, මේ ප්‍රඥාවන්තයෙක් වෙන එක, පිරිවරින් බබලන එක, ඒවා හරි ලොකු වැඩ මාර්යාට සාපේක්ෂව. ඉතින් මාර්යා දන්න හොඳම විදියෙන් තමයි මාර්යා බුදුරජාණන් වහන්සේ මේ මුරුන්ගත්තේ තියන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තවත් කියන මේ වෛරය සහ බිය ඉක්ම වූ තැනැත්තා කියලා. දැන් මෙන්න මේ වෛරය සහ බිය ඉක්ම වූ තැනැත්තා කියුවහම දැන් මේකත් හොඳ පැත්තට තමයි කියන්නේ නේද? අපි හිතනවා මේ ප්‍රාණඝාතයෙන් වළක්වන කෙනා කියලා. දැන් ඒක හොඳ පැත්තක් නේ. මෙන්න මෙහෙම මේ පින පැත්තත් තව විදිහට උත්තර පෙන්නලා යන්නේ. මාර්යා බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ ලෝකයෙන් එතර වීමේ ප්‍රඥාව වෙනුවට මෙන්න මේ පින කියනක මිනිස්සුන්ගේ සත්‍යාගේ බිය ඉක්ම බිය නැති කරන අභය දෙන කෙනා කියලා. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේ තේ හොඳ පැත්තෙන් වර්ණනා කරනවා. ඉතින් මේ හොඳ පැත්තෙන් වර්ණනා කරන මේ හොඳ හරහත් බුදුරජාණන් වහන්සේ තව විදිහට ගැට ගහලා තියා ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහට මාර්යාට සාපේක්ෂව මාර්යාත් හොඳ කළානේ. ඇත්තටම මේ මාර්යා වෙනවා කියන්නේ ප්ලේස් වැඩකුත් නෙවෙයි. මේ දිව්‍ය ලෝකවල තියෙන ඉහළම දිව්‍ය ලෝකේ තමයි මාර්යා ඉන්නේ. අනිත් සාමාන්‍ය දිව්‍ය ලෝකවල ඉන්න අයටත් වඩා ගොඩාක් පිං කළා තමයි මාර්යා බවට පත් වෙන්නේ. ඒ ඉහළම දිව්‍ය ලෝකෙට යනවා කියන්නේ ගොඩාක් පිං කරපු කෙනෙක්. ඒ වගේම ඒකේ නායකයා වෙනවා කියන්නේ ලොකු පිනක් තියෙන කෙනෙක් තමයි මේ මාර්යා කියන්නේ. ඒකෝද මේ මාර්යාත් මේ හොඳ පින ගැන හොඳට දන්න කෙනෙක්. පින් කියන්නේ මොනවද කියලා හොඳට දන්න කෙනෙක්. හැබැයි මෙයා මේ පින වුණත් අනිත් පැත්තට හරවගන්න තමයි මේ විදිහට මාර්යා බවට පත් වෙලා මේ බුදුරජාණන් වහන්සේට ඒ වගේ මේ ගමන කෙලවර කරගන්න උත්සාහ කරන අයට මේ විදිහට කරදර කරන්නේ. උන්වත් තමයි දැන් මේ මාර්යා තමන්ට සාපේක්ෂව බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන. ගුණ ගායනා කරන්නේ මොකද? මේ ගුණ ගායනා කිරීම හරහා බුදුරජාණන් වහන්සේ අල්ලගන්න. ඊළඟට ඒ විදිහට මෙන්න මේ විදිහට වන්දනා කරනවා කියලා පසස් ඇතිීමේ වන්දනා කරනවා කියලා. කියන්නේ ඇස් පහක් තියෙනවා කියලා. මේ ප්‍රඥාවන් ඒකත් ඒකිනුත් වෙන්නන්නේ බුදුජානන් වහන්සේගේ ප්‍රඥාව. ඒ වගේම ඊළඟට කියනවා එන්න මේ විදිහට මෙහෙම වීරයනේ ප්‍රඥාවන්තේනේ ඉන්ද්‍රියෙන් පිරිවරෙන් බබලන්නේ ඒ වගේම වෛරය බිය නැති කරන්නේ පසස් දැක්වෙනි වන්දනා කරනවා කියලා එක සැරයක් වන්දනා. ඊළඟට තව ඊළඟ ගාථාවෙන් කියන මරණය මැඩලන සුළු මහාවීරය. මරණය මැඩලන සුළු මහාවීරය කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට ආමන්ත්‍රණය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මරණය මැඩලනවා කියන අදහස මට ඊළඟට උස්සලා පෙන්නනවා. ඉතින් මෙන්න මේ මාර්යාට අමතක වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ මරණය මැඩලනවා මැඩලන්නේ උපදීම මැඩලීමක් කියලා. අන්න ඕක තමයි ගොඩාක් වෙලාවට දැන් මරණය අනිත් ශ්‍රාවකයන් අනිත් බුදුරජාණන් වහන්සේ සමකාලීනව හිටිය අනිත් මේ දේශනා කරන අය ගොඩාක් දෙනෙක්. දැන් කාලේ වුණත් ගොඩාක් දෙනෙක් මරණය නැති කරන්න උත්සාහ කරන අය ඉන්නවනේ. මරණය නැති කරන්න උත්සාහ කරන්නේ කොහොමද? මේ මම ඉන්න ගම. මේ මම ඉන්න මමයා සදාකාලිකව ඉන්න නේද මේ මරණය නැති කරන උත්සාහ මේ මරණයෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ. ගොඩාක් ආගම් වල සැලකලා බලනවා මේ සදාකාලික ස්වර්ගයකට නේ යන්නේ. ඒතකොට සදාකාලික ස්වර්ගයකට යනවා කියන්නේ මරණය නැති කළානේ සදාකාලිකව ඉන්නවා කියන්නේ යා මරණයෙන් ගැලවිලා. ඒතකොට මරණයෙන් ගැලවිලා ඉන්නේ මම ඉන්නවා නේද? මම මරණයෙන් ගැලවිලා මම ඉන්නවා. මෙන්න මේක තමයි මේ වරද්දගත් තැන. මෙන්න මේකම මාර්යාත් මෙහෙම වරද්දගෙන තියෙනවා. මාර්යාත් කියලා දෙන මරණය මැඩලන මහාවීරයනේ කියලා අන්න බුදුරජාණන් වහන්සේට දෙන්න ගුණගායනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ තන්නේ ගොඩට ඒ මල්ලටම ඒ ගොඩටම දාලා බුදුරජාණන් වහන්සේ මේ මාර්යාට මාර්යා පෙන්වන්නේ මරණය වළක්වන්නේ මේ ඉන්න මමයාගේ මරණය වළක්වනවා කියන එක අදහස ඇතුළ තමයි ඔන්න මාර්යා බුදුරජාණන් වහන්සේට ගුණ ගායනා කරන්නේ. හැබැයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ මරණය වළක්වන්නේ කොහොමද? ඉපදීම වළක්වීමෙන්. බුදුරජාණන් වහන්සේගේ තීරය තමයි ඉපදීම වැළැක්වීමෙන් තමයි මරණය වළක්වන්නේ. ඉපදුනොත් අනිවාර්යයෙන්ම මරණයක් සිද්ධ වෙනවාම කියන එක අදහස බුදුරජාණන් වහන්සේ හරියටම දැනගෙන තමයි ඉපදීම වැළැක්වීම හරහා තමයි මරණය වළක්වන්නේ. බෛති මාර්යාමේ අවස්ථාවේදී මාර්යා තේරුම් අරගෙන තියෙන්නේ මරණය වළක්වන්නේ මේ දැන් ඉන්න මම මෙහෙම එක දිගට කෝල්ස්ලා ගත්තොත් මරණය වළක්වීම එහෙම නැත්නම් මේ මමයා සදාකාලික කිරීම හරහා තමයි මරණය වළක්වනවා කියන අදහස තමයි මාරයටත් තියෙන. ඒ අදහස ඇතුළත් බුදුරජාණන් වහන්සේට මරණය වළක්වන මහා වීරයනි කියලා තමයි බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. මෙන්න මේක දි බලන්න. දැන් අපි මේ බණ අහන අය නම් ගොඩාක් දෙනෙක් දන්නවා ඇති මේ ඉපදුන නිසා නේද මරණය සිද්ධ වෙන්නේ කියන මේ අදහස ගොඩක් අයට තියෙනවානේ. එනකට මෙහෙම මැරෙන්නේ නැතුව සදාකල්ප ඉඳගෙන මරණය නැති කරන්න උත්සාහ කරන දැනටත් ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඉතින් මේ අතර මේ භාවනා කරන අය වුණත් ඉන්නවා. මැරෙන්නේ නැතුව ජීවත් වෙන වැඩි කාලයක් ඉන්නත් එක පැත්තක මේ මරණය කල් දමන්නත් භාවනා කරන අය ඉන්නවානේ. මේ භාවනා කිරීම හරහා සතිමත් වීම හරහා මේ ජීවිතේ වැඩි කාලයක් තියනවා කියන වැඩි අදහසක් තියන අයත් ඉන්නවා. ඉතින් ඇත්තට මේ මරණය කල් දාන්නද මෙහෙම භාවනාවක් කරන්නේ. ඉතින් මේ සායනාසික කතාව බැලුවත් මේ සායනාසේ මරණයට අතවනනවා බ තමන්ගේ පිහියම තමන්ගේ බෙල්ල කපා ගන්න උත්සාහ කරන්නේ නේද? එතකොට මේ මරණය කල් දාන්නද මේ භාවනාවක් කරන්නේ මෙහෙම ප්‍රතිපදාවක් රකින්නේ කියලා බලුවාම එතනත් ගැළපීමක් නොගැළපීමක් එනවා නේද? මේ විදිහට බුදුරජාණන් වහන්සේට මේ මාර්යය ඇවිල්ලා කියනවා මාර්යය මැඩලන්නේ මරණය මැඩලන මහා වීරයෙක් ඔබ වහන්සේගේ මේ ශ්‍රාවකෙක් මරණයට කැමති වෙනවා කියලා. මෙන්න මේක ඉක්මනට මේ වළක්වන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේට මේ ආරාධනා කරන්නේ. දැන් පළවෙනි ගාථාවේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන ඊළඟ ගාථාවේ මේ මාර්යා කියන්නේ මොකද? ඔබ වහන්සේ මේ මරණය මඩලන මරණය නැති කරන මහාවීරයනි ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් මේ මරණයට කැමති වෙනවා කියලා. මරණය මැඩලනවා කියන එකත් ඉස්සරහට දාලා තමයි ඔන්න ඔබ වහන්සේගේ ගෝලෙක් මේ මරණයට කැමති වෙලා ඉන්නවා කියලා කියන්නේ. ඒතකොටත් බලන්න මේ මාර්යා මේ බුදුරජාණන් වහන්සේට දාන්නේ තව එක මේ බෝලයක් නේ දාන්නේ. ඔබ වහන්සේ මේ මරණය නැති කරන්න මෙච්චර මිනිස්සුන්ට උත්සාහ උගන්නද්දි ඔබ වහන්සේගේම ගෝලෙක් මේ මැරෙන්න යනවා කියලා. මේක බුදුරජාණන් වහන්සේ මෙහෙම බුදු වෙලා නොහිටියාන මේ විදිහට මේ වගේ සර්වඥතා ඥානයක් නොලබා හිටියානම් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී අහුවෙනවා නේද? අහුවීම. ඉතින් අපිටත් මේ වගේ කොච්චර අපේ පස්සෙන් අපිට උදව්වක් විදියට අපේට හොඳටම හිතවත් විදියට අපිට උදව් කරන අපිට උපදෙස් දෙන අය ඕන තරම් ඉන්නවා නේද මේ ලෝකේ? දැන් බැලුවහම මේ ලෝකේ අපිට කොච්චර අපි වටපිට ඉන්න අය බැලුවා. අපේ අම්මලා තාත්තලා නෑයෝ පිරිස වුණත් කොච්චර අපිට උදව්වක් විදියට මේ අපිට දෙන්නේ මොන වගේ ලනුද කියලා බලන්න. මේ විදිහට භාවනාවක් කරනවා කියලා උත්සාහ කරත් ඒක වළක්වන්න කොච්චර කී දෙනෙක් අපිට උදව් කරන්න ඉන්නවාද කියලා බලුවොත්. එහෙම නැත්නම් මේ දවසක් මම භාවනාවක් කරන්න කියලා මොකක් කරේ සිල් ගන්න කියලා හරි නිකම් මේ වගේ තැනකට එනවා කියන හරි උත්සාහ කරත් මේ වගේ වැඩසටහනකට සහභාගී වෙනවා කියලා ගත්තත් ඒක වළක්වන්න කී දෙනෙක් අපිට උදව් කරන්න ආයේ ඉන්නවද? ඔබ කරන්න හරියන්නේ ඒ වෙලාවෙ මේ වගේ දයක් කරගත්තොත් කොච්චර වටිනවද කියලා අපිට මේ කකුලෙන් අදින්න ආයේ කොච්චර ඉන්නවද කියලා බලන්න. ඉතින් ඒ අය අපිට දෙන්න මේ කොච්චර මේ මොදක්ද කරන්නේ කියලා හැමතැනම එක පැත්තකින් බැලුවම මේ හොදක් විදියට තමයි පෙන්වන්නේ. ඒ වගේම දැන් මෙන්න මේ විදිහට භාවනාවක් කරගෙන යද්දී උනත් දන්නේම නැතුව තමන් කුලින්ම මේ පිටින් නෙවෙයි පිට කෙනෙක් නෙවෙයි තමන් තුළින්ම මෙන්න මේ වගේ වංචක ධර්ම මතු වෙන්න පුළුවන්. මෙන්න මේ මෙහෙම හිත ගොඩාක් සියුම් වෙනකොට මේ අපේ තියෙන ලොකු මෙහෙ අලු මට්ටමේ විතර්ක නැති වෙලා ඒ සියුම් මට්ටමේ විතර්ක ඇති වෙන්න පුළුවන්. මේ ජීවිතයේ තව ටිකක් වැඩි කාලයක් මේ ජීවත් වෙන්න තිබුණා. වැඩි කාලයක් තිබුණා නම් වැඩි කාලයක් මේ විදිහට භාවනාවක් කරගන්න පුළුවන්. මේවා සියුම් විතර්කෙන් ඒ වගේම මෙහෙම ලෙඩ නැති කරගත්තා නම් ලෙඩ අඩු කරගත්තා නම් නිරෝගීව මේ භාවනාව තව වැඩිපුර හොඳට කරගන්න පුළුවන්. ඉතින් මේ භාවනාව කරගැනීම සඳහා තමයි සීලය රැකීමත් තමයි මෙන්න මේ විතර්කය එන්නේ. ඒ විතර්කය එන්නේ මොකද්ද? මේ මම මෙයා තව තවත් වර්ධනය කරගන්න. භාවනාව කරගැනීම නිරෝගී වෙන්න ඕන. ඒ වගේම වැඩි කාලයක් හොඳට වැඩි ආයුෂ තියෙන්න ඕන. ඒ වගේම මේක තව තවත් මං වගේ මට මෙන්න මේ ලැබਿੱච්ච දේ මං දන්න වටපිට ඉන්න අයටත් හොඳට කියලා දුන්නා නම් මේක කොච්චර වටිනවද කියලා. අන්න ඒ විදිහට තව මේ ඊට වඩා සියුම් මට්ටමේ විතර්ක එන්න පුළුවන්. අපේ අම්මට තාත්තට මේ දේම කිව්වනම් ඉතින් මේ හොඳ ප්‍රතිඵලයක් ලැබිලා තියෙන්නේ. භාවනා කරපු නිසා තමන්ගේ හිතේ ශාන්තියක් ඇති වෙච්ච ප්‍රතිඵලය තියෙනවා. හැබැයි ඒ ප්‍රතිඵලය භුක්ති විඳිනව වෙනකොට අන්න විතර්ක ගන්න. ගොඩක් සියුම් මට්ටමේ විතර්ක එන්න. ඉතින් මේ ඇත්තටම ගොඩක් හොඳ දේවල් කියලා හිතෙනවා. මෙන්න මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මේ මාර්ය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කළා කියන ඔබ වහන්සේගේ මේ ගෝලෙක් මේ මරණය වළක්වන ඔබ වහන්සේගේ ගෝලෙක් මරණයට කැමති වෙලා නැහැ. කැමති වෙලා මේ වැඩේ කරගන්න දෙන්නේ බය පොඩ්ඩක් ඔබ වහන්සේ බලන්න අපාය නේද? මේ වගේ ගෝලෙ මේ වගේ නරක වැඩ කරගන්න යනකොට ඔබ වහන්සේ මෙහෙම මරණය නැති කරගන්න යන කෙනෙක් නේද? ඉතින් ගෝලයක් මෙහෙම මැරුණොත් මේකත් බුද්ධජනන් වහන්සේටත් කෙරලක් වේද වගේ කියන අදහසක් නෙමෙයි කියන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි බුද්ධජනන් වහන්සේ මේ බුද්ධජනන් වහන්සේටත් මේක නරක වැඩක් මේක හොඳ වැඩක් නෙවෙයි. ඒ වගේම ඔබ වහන්සේගේ මේ ශාසනයේ ඉන්න රහත්ඵල ලැබීමට කලින් මේ වගේ කලුරිය කරන එක කරන්න හොඳ වැඩක් නෙවෙයිද කියලා බුදුරජාණන් වහන්සේට උපදෙස් දෙන්නේ. දැන් රහත් වෙන්න නම් ජීවත් වෙන්න ඕන කියන අදහස තියෙනවනේ අපිට උන. දැන් මැරෙන්න යනකොට මැරෙන්න නැතුව ඉන්න එපා. මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවනේ. මනුස්ස ආත්මවත්ලාභයක් ලැබිලා තියෙනවා. සම්පත්තියක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ සත්පුරුෂයන් ඇතුළු කරන්න බුදුරජාණන් වහන්සේගෙන් වගේ සත් හොඳම සත්පුරුෂයෙක් ඇතුළු කරන්න ලැබෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ වගේ මේ සායනාන්තේ මේ ප්‍රවිද්දත් ලැබිලා බුදුරජාණන් වහන්සේ දුර්ලභය කියන කාරණා හයම ලැබිලානේ. ඒ ලැබਿੱච්ච අවස්ථාවේ ජීවිතය නැති කරගන්නවා කියන්නේ ඉතින් මහා අපරාධයක් එක පැත්තකින් නේද? ඉතින් මේ මාර්යත් බුදුරජාණන් වහන්සේට පෙන්වන්නේ මෙන්න මේ වගේ කෙනෙක් මේ මෙහෙම සායනාන්තේ කෙනෙක් රහත්ඵලය නැති කරගන්නේ නැතුව මේ මරණයටපත් වෙන කල්රිය කළොත් මහා අපරාධයක් නේද? අන්න ඒක වළක්වන්න කියලා. ඉතින් බලන්න මේ මාර්යා එතකොට බුදුරජාණන් වහන්සේට හොඳම ගෝලෙක් හොඳම යාළුවෙක් නේද? බුදුරජාණන් වහන්සේගේ ළඟම ඉන්න යාළුවෙක් වගේ නේද මේ උපදෙස් දෙන්නේ? උභාන්තයේ ගෝලයා මෙහෙම මරණය නැති කරන්න උපදෙස් දෙන උභාන්තයේ ගෝලයා. ඒ වගේම හිටියොත් මෙහෙම රහත් වෙන්නත් පුළුවන්කම තියෙද්දි මේ ජීවිතය නැති කරගන්න හදනවා කියන්නේ මහා අපරාධයක් නේද? මේක වළක්වන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේට මේ හොඳම යාළුවෙක් විදිහට මාර්යා ඇවිල්ලා මේ මතක් කරනවා. දැන් මෙන්න මේක කියනකොට මේ ගාථාව බුදුරජාණන් වහන්සේට මේ මාර්යාට කියද්දිම මොකද ගෝධික සායනාසේ අනිත් පැත්තේ ඉඳගෙන ඉසිගිලිපව්වේ ගොඩක් ඈත ඉඳගෙන මේ තමන්ගේ ජීවිතය බෙල්ල කපාගෙන නැති කරගන්නවා. හැබැයි බෙල්ල කපාගෙන නිකම්ම අපි වගේ මේ සුවිසයිඩ් කරගැනීමක් නෙවෙයි මෙතෙන්දි කරන්නේ. මොකදද සිහියෙන් සම්පූර්ණ 100%ක්ම සිහියෙන් එන්න මේ බෙල්ල කපාගෙන ජීවිතේ නැති කරගන්නේ එකම මේ සායනහසේ රහතන් වහන්සේ නමක් බවත් පත් වෙලා තමයි පිරිනිවන් පාන්නේ. නිකම්ම මේ ජීවිතේ නැති කරගන්නේ නැහැ. මේ ජීවිතයත් එපා වෙලා මේකට වෛරයෙන් නෙවෙයි මේ ජීවිතේ නැති කරගන්නේ. මේ මේකේ අදාළ ස්වභාවය ජීවිතේ නැතිවීමත් එක්කම මරණයත් සිද්ධ වෙනවත් එක්කම ඒ සායනාන්තේ මරණයට නෙවෙයි අත්‍යවශ්‍යම පත් වෙන්නේ. මේ මරණ බෙල්ල කපා ගැනීම හරහා ලැබිච්ච ඇතිවෙච්ච වේදනාවත් එක්කම අන්න ඒක විදර්ශනාවෙන් හරියට බලලා සහතන් වහන්සේ නමක් බවට පත් වෙලා පිරිනිවන් පෑමක් තමයි මේ සායනාන්තේට සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ දේ බුදුරජාණන් වහන්සේ දැක්කා. මාර්යා අර විදියට ආරාධනා කරන අතරේදීම තමයි මේ සායනාන්තේ මේ විදියට සහතන් වහන්සේනම බවට පත් වෙලා පිරිනිවන් පාන. ඉතින් මේ සිද්ධි දෙකම ඉස්සරහා ඉඳන් මාර්යා මෙන්න මේ විදිහට ආරාධනා කරනවා. අනිත් පැත්තෙන් නම් අර සායනාංශේ ඈත තැනක ඉඳගෙන ඒ සායනාංශේ පිරිනිවන් පාන. ඉතින් මේ දෙකම දැකලා බුදුරජාණන් වහන්සේ මේ කියපු ගාථාව තමයි අපි අද මාතෘකාව විදිහට තෝරගත්තේ. මෙන්න මේ විදිහට නුවණැත්තව මෙසේද ජීවිතය තොර කරගන්න. මේ බෝධිග කියන්නේ සාමාන්‍ය කෙනෙක් නේ, තෘෂ්ණාව 100%ක්ම හැරපියා පිරිනිවන් පාපු මගේ හොඳ මේ දීර පුතෙක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගෝධික සායනාසේ ගැන දේශනා කරන්නේ. හැබැයි මේ කතාව කිව්වට මෙහෙම බුදුරජාණන් වහන්සේ මාර්යාට කියනවා, මෙහෙම මේ මාර්යා කියලා අඳුරගත්ත බවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැතුව මේ මාර්යාට කියනවා, මේ මගේ මේ දීර වූ පුත්‍රයා මේ ගෝධික නිකම්ම නෙවෙයි, මේ පිරිනිවන් පෑවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ කිව්වට මාර්යාට මේ දේ තේරුන්නේ නැහැ. මාර්යාට මේ දේ තේරුන්නේ නැතුව මාර්යා ඔන්න යනවා යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරත් වැඩක් දුන්නේ නැහැ, මෙහෙම ගුණගානනා කරත් වැඩක් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් ඉතින් මගේ මේ දීර පුත්‍රයා මෙහෙම පිරිනිවන් පෑවා කියලා කිව්වට මාර්යාට තේරුන්නේ නැහැ. මාර්යාත් ඔන්න වැඩේ අතහැරලා දාලා යනවා. එතනම ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අනිත් භික්ෂූන් වහන්සේලා ඇඳවගෙන මේ ඉසිගිලි පව්වට කළුගල් කලාවට වැඩම කළා. වැඩම කරාට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ අනිත් භික්ෂූන් වහන්සේලා දකිනවා මේ ගෝධික සායනහන්සේ කියන මේ මැරිච්ච මලකුණ. ඒක විදිහකින් අපි කියව මලකුණ කියලා. උඩුකුරට මේ මැරිලා ඉන්න බෙල්ල කපාගෙන මැරිලා. ඉතින් සාමෙන්හන්සලා දන්නෙත් නෑ මේ සායනහන්සේ රහත් වෙලාද මේ පිරිනිවන් පෑවද කියලා අනිත් සායනහන්සලාට තේරෙන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මේ සායනහන්සේ මේ පිරිනිවන් පෑවා කියලා. මේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා තමයි පිරිනිවන් පෑවේ කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒනට අනිත් සායනහන්සලා මේ බව දන්නේ නෑ. ඉතින් මේ වෙලාවේදී අනිත් සායනහන්සලා වගේ අනිත් සායනහන්සලාට තමයි මේ වෙන දෙයක්වත් දකින්න ලැබෙන. මේ මෙතවට පරිසරයේ තියෙන සම්පූර්ණ වෙනසක් තියෙන. දැන් මේ වගේම මෙන්න මේ විදිහට හැම එකපාරටම තමන්ගේ ජීවිතයත් එක්කම එකපාරටම රහත් වීම සිද්ධ වෙන ආකාරයට අනුව මේ ගෝධික සායනහන්සේ සමසීතිව රහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා නැත්නම් සමසීතිව අරහත් බවට පත් වුණා කියලා කතාවකුත් කියනවා. මේ මොකද්ද කියලා මේ සමසීසී කියන වචනේ තේරුම කියලා බැලුවොත් සමසීසීව රහත් බවට පත් වෙන විදි තුනක් කියලා දේශනා කරනවා. මේ ඉරියාපත සමසීසී කියලා කියන, ඊළඟට රෝග සමසීසී, ඒ වගේම ජීවිත සමසීසී කියලා වචන තුනක් කියලා. දැන් මේ ගෝධික සායනාසේ නම් ජීවිත සමසීසී භාවයෙන් රහත් බවට පත් වුණා කියලා තමයි දේශනා වෙන්නේ. එතන මේ ඉරියාපත සමසීසී කියලා බැලුවහම ඒකෙදි කියන්නේ මේ ඉරියාපත මොකක් හරි එක ඉරියව්වක ඉඳලා ඊළඟ ඉරියව්වට වෙනස් වෙද්දීම අනේ ඉරියව්ව වෙනස් වීමත් එක්කම රහත් භාවයට පත් වීම. මෙන්න මේ එක ඉරියව්වක ඉඳගෙන නෙවෙයි, ඉරියව්ව වෙනස් වීමත් එක්කම ඒ ඉරියව්වත් එක්කම අදිස්ථානයත් එක්කම මේ ඉරියව්වේ වෙනසක් සිද්ධ වෙන්නේ නැතුවම මේ තමන්ගේ සතිමත්භාවයේ ඉරියව්වද ඉරියව්ව වෙනස් වෙනකොට අපේ සතිය කැඩෙනවනේ. අන්න එහෙම නැතුව මේ ඉරියව්ව වෙනස් වීමත් එක්කම ඒ එක්කම තමන්ගේ කෙලෙස් සම්පූර්ණ ප්‍රහාණය කරගෙන රහත්භාවයට පත් වීමද කියන ඉරියාපත් සමසීති. ඉතින් මේකට උදාහරණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් මේ ආනන්ද සායනහන්සේ රහත්භාවයට පත් වෙන්නේ එක ඉරියව්වක ඉඳලා නෙවෙයි, ඉරියව්ව වෙනස් කරන අතරේදීම තමයි රහත්භාවයට පත් වෙන්නේ. එතරම්ම ආනන්ද සායනහන්සේ ගත්තාම ඉරියාපත් සමසීසී භාවයෙන් රහත් භාවයට පත් වුණා කියලා අපිට උදාහරණයක් විදිහට පෙන්නනවා. ඒ වගේම තවත් සායනහන්සලා ඉන්නවා, මේ රෝගයක් තිබිලා රෝගය මැඩගෙන රෝගයටම හිත යොමු කළා, රෝගයෙන් එන වේදනාවටම හිත යොමු කළා, මෙන්න මේකම පද්මස්ථානයේ විදිහට අරගෙන මේ රෝගයත් විනාශ වෙන අතරේදී තමන්ගේ කෙලෙසුත් ඒකම විනාශ කරගන්න. තන රෝගයක් නැති වෙන අතරම රෝගයම මේ තමන්ට ලැබෙච්ච මේ රෝගයම කමටහන විදියට තෝරගන්න. අන්න ඒකම කමටහන විදියට අරගෙන රෝගයක් විනාශ කරන අතරේදීම රෝගයක් නැති කරන අතරේදීම කෙලෙස් සම්පූර්ණ 100%ක් විනාශ කරන. එතන මේක රෝග සමසීතිය කියලා. මේ එතකොට මේ සායනන්ත රෝගය තමයි මේ විදියට තමන්ගේ කමටහන විදියට ගන්න. අපි බැලුවොත් බලන්න අපිට ලෙඩක් හැදුනහම අපි මේ ලෙඩේ නිසා මේ භාවනාව කරගන්න බෑ. වැඩේ හොඳ කරගත්තට පස්සේ නම් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා ඔන්න කල් දානවා. ඒක නෙවෙයි ඇත්තටම මේ රෝගය වුණත් මොකක් හරි අපහසුතාවය වුණත් අපිට පුළුවන් මේ සමටහන විදිහට තෝරගන්න. මේ ඌමනාව තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකක් හරි අපිට ලැබිච්ච නරක දේ වුණත් අපිට පුළුවන් අනිත් පැත්තට හොඳ පැත්තට හරවගන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් අවස්ථාවලදී පෙන්නලා දෙන්නේ මේ නරක දේ වුණත් අපිට අනිත් පැත්තට හොඳ පැත්තට හරවගන්න පුළුවන් කියන්නේ. අපි රෝගයක් වුණා නම් රෝගය විතරක් නෙවෙයි මොකක් හරි කරදරයක් වුණා කියලා නරක වැඩක් වුණා කියලා. ඒ නරක දේ වුණත් අපිට අනිත් පැත්තට හරවගන්න පුළුවන්. හැම කළුවලාකම තියෙනවා කියනවානේ රිදීරයකම. අන්න ඒ වගේම තමයි මේ රෝගය අපිට හොඳ පැත්තට හරවගන්න. රෝගයම ඇහැක රෝගයක් තිබුණොත් අන්න ඒ රෝගයම අපිට මුල් කරගන්න පුළුවන්. මේ ඇහැ රෝගයම මුල් කරගෙන අපිට සාතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙයි. ඒකම විදර්ශනාවට නගාගෙන ඒකෙන්ම මේ කෙලවර කරගන්න පුළුවන්. චක්කු රෝගයක් නිසා ඒකව මුල් කරගෙන රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. චක්කුපාල සායනහතේ කතා හැඹලම් අනිතර රෝග සමසීවි දෙක්ම ඒ සායනහතේ රහත් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි බැලුවා මේ ගෝධික සායනහතේ බැලුවා. ගෝධික සායනහතේ තමන්ගේ ජීවිතයේම සම්පූර්ණයෙන් පරදුවට තියලා ජීවිතය නැති කරගන්නවත් එක්කම කෙලසුත් 100%ක්ම නැති කරගෙන රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒතර මේ ජීවිත සමසීවි විදිහට මේ ගෝධික සායනහතේ රහත් බවට පත් වෙනවා. මේ ජීවිතේ නැති වෙනකොට මේ මැරෙන වෙලාවේදී එන වේදනාව අපිට දරා ගන්න පුළුවන් නම් දරා ගන්නවා කියන්නේ මේ වේදනාවත් අපිට කමටහන විදිහට ගන්න පුළුවන් නම් අන්න ඒකත් හොඳ අවස්ථාවක් මේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගන්න. අපි බැලුවහම අපිට වේදනාවක් වෙනකොට අපි කොච්චර ඒකත් එක්ක දඟලනවාද කියලා බලමු. මේ චූටි වේදනාවක් දරාගන්න බැරුව මරණ වේදනාව අපි කොහොමද දරාගන්නේ කියලා බලමු. හරි අමාරුයි නේද? මෙන්න මේ විදිහට නැත්නම් අපිට මේ මරණ වේදනාව වුණත් අපිට දරාගන්න පුළුවන් මට්ටමට එන්න පුළුවන් නම් ඒකත් හොඳ අවස්ථාවක්, මරණයත් හොඳ අවස්ථාවක්, නිවන් දකින්න. ඒකට පුහුණුවක් විදිහට තමයි අපි මේ භාවනාවක් කරන්නේ. භාවනා කරන අතරේදී අපිට වේදනාවක් එනවනම් අන්න ඒ වේදනාවදී අපිට බලන්න ඉන්න පුළුවන් නම් නිකම්ම මේ වේදනාවට මොකක්ද වෙන්නේ කියලා, මේ වේදනාවත් එක විදියටම තියෙනවද, මේක වෙනස්කම් සිද්ධ වෙනවද, මේක සදාකල් එකම විදියටද, මේක දැනින් තන මාරු වෙනවද කියලා වේදනාව කමටහන විදියට අරමුණ විදියට ගන්න පුළුවන් නම් අන්නේ වේදනාව හරහාම රහත් වෙන්න පුළුවන්. වේදනානුපස්සනාව හරහාම අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ගෝධික සායනාසය මෙහෙම තමන්ගේ ජීවිතයම පරදුවට තියලා මේ මරණ වේදනාවම කමටහන විදියට අරගෙන අනේ ඒකෙන්ම මේ රහත් භාවයට පත්ලා පිරිනිවන් පාවගන්නවා. ඉතින් මේ විදියට පිරිනිවන් පෑවට පස්සේ මේ සායන්හස්සලා බුදුජනන් වහන්සේ සමග වැඩලා මේ සායන්හස්සේගේ මృతදේහය දිහා හොයාගෙන යන අවස්ථාවේදී මේ අවට මේ ඉන්න සායන්හස්සලාට දැක්ක නිකන් කළු දුමාරයක් වගේ වටපිට නිකන් නිකන් දුමක් මේ දුමක් වගේ එහාට මෙහාට දඟලන ගතියක්. ඇත්තටම මේක ඇත්තටම කළු දුමක්ද එහෙම මොකක්ද කියන එකක් නේ මේ නිකන් මායයා මේ පෙන්වලා දෙන්නේ. මේ මායයාගේ අවතාර රූප මේ විදිහට පේන්න ගන්නකොට මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? එදා මේ සායන්හාසයට මෙච්චර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලත් මේ ආරාධනා කරාට මේ සායන්හාසයේ මරණයට පත් වෙන්න යනවා මේ වැඩේ නවත් වළක්වන්න කියලා කිව්වත් මේ සායන්හාසයේ මරණයට පත් වෙනානේ. ඉතින් මේ මාර්යා හොයනවා මේ සායන්හාසයේ විඥාණයට මොකක්ද උනේ කියලා. මාර්යා බලනවා මේ සායන්හාසයේ විඥාණය උඩ පැත්තට ගියාද, පල්ලෙහා පැත්තට ගියාද, දකුණට ගියාද, වමට ගියාද, එහෙම නැත්නම් මේ අනු දිශාවකට ගියාද කියලා මාර්යා හොයන්න ගන්න වටපිට ඇවිදවි. මෙන්න මේක තමයි මේ දුමාරයක් විදියට පේනම කියලා කියන්නේ. ඉතින් ඇත්තට මේ දුමාරයක්ද මොකක්ද මේ හිතට දැනෙන දෙයක්ද කියලා. කොහොමවත් මෙන්න මේ විදියට මාර්යා හොයන්න ගත්තා මේ සායන්හන්සයට මොකක්ද උනේ කියලා. ඉතින් මේ මාර්යාට මෙයාට කොක්කක් දාගන්න විදියක් නැහැ. ඉතින් අපි මැරෙන වෙලාවේදී මරණකොටම අනිත් පැත්තට මොකද්ද කරගන්න අපි කරන්නේ මොකද්ද? මම යා මැරෙනවට අකමැති නිසා මේ වෙන මොකක් හරි අපිට මේ කර්මයට අනුව ලැබෙන ඊළඟ ආත්මේ ලැබෙන මොකක් හරි එකක් අල්ලගන්න ඕනේ. ඊළඟ ආත්මේ ලැබෙන්නේ බල්ලෙක්ගේ බඩේක නම් අන්න ඒක හරි අල්ලගන්න. ඊළඟ ආත්මේ ලැබෙන්නේ අපි දෙවියෙක් වෙලා නම් අන්න ඒකත් අල්ලගන්න. එහෙම නැත්නම් ඊළඟ ආත්මේ අපි ලැබෙන්නේ මේ තිරිසංයෝනියක මෙහෙම නැත්නම් සතර පායතනක නම් ඒගුණත් හොඳයි කියලා නේද මට ඉන්න තැනක් නේ හොයාගන්න යන්නේ. මැරෙන වෙලාවේදී මට ඉන්න තැනක් වෙන තැනක් මොකක් හරි හම්බ වෙනවා නම් අන්න ඒක මගේ කියලා ඩක්කල් අල්ලගන්න තැනේ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ගෝධික සායනාසෙත් මරණයට පත් වුණා කියලා නෙමේ මාර්යා හිතන්නේ. මරණට පස්සේ ඊළඟට කොහෙද අල්ලගත්තේ කියන එක හොයාගන්න තමයි මේ මාර්යා වටපිට ඇවිද හොයන්නේ. කොයි පැත්තටද ගිහිල්ලා මේ මේ ගෝධික සායනාසෙ කොහේ ඊළඟට තැනක්ද අල්ලගත්තේ කියලා හොයන හොයනවා. මාර්යාට මෙහෙම හොයාගන්න තැනක් හම්බුන්නේ නැහැ. හොයා ගන්න තැනක් හම්බ වෙන්නේ නැති වෙන නැති වෙන මාර්ය තව තවත් මේක හොයන්න ගත්තා. හොයන්න ගණිත යන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන මෙන්න මේ වගේ දුමක් වගේ මේ මෙහෙම අඳුරක් වගේ පේන්නේ මේ මෙහෙම මාරාවේශයක් මේ මාර්යා හොයනවා මේ ගෝධික සාන්නාසයට මොකක්ද උනේ කියලා. ගෝධික සාන්නාසයේ විඥානය කොහෙටද ගියේ කියලා. ඉතින් මෙහෙම හොයනවා හොයනවා මාර්යාට හොයා ගන්න බෑ. අද මාර්යාට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවකින් කියන ඔබට මේ උඩට ගියත් පහළට ගියත් කොහේ ගියත් මේ ගෝධිකගේ විඥානය නම් ඔබට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. පවිට මාර්යා මේ වගේ බොරු වැඩ කරා කියලා මට මෙහෙම මේක වළක්වන්න ආරාධනා කරා කියලා ඔබට මේ දේ සිද්ධ වෙන්නේත් නැහැ. ගෝධික කියන මගේ මේ දීර පුත්‍රයා මගේ විඥානය ඔබට කොහෙවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ කියලා මාර්යාට බුදුරජාණන් වහන්සේ මේ ගාථාවකින් දේශනා කළා. මේ දැකපු මේ අහපු ගමන් ඉතින් මාර්යාට උන්විතයෙන් දැන් අමතක වෙලා අතේ වීණාවකුත් තිබුණා කියන වීණාවත් මේ කිහිල්ලෙන් බිමට හැයින මාර්යා අතුරුදන් වුණා කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේකෙදි බලන්න දැන් අපි වුණා දැන් මේ භාවනාවක් කරගෙන යනකොට කරගෙන යන දන්නේම නැතුව මේ මම නැති වෙන වෙලාවල් එනවනේ. මම නැති වෙන වෙලාවේදී ඉතින් මම යට ජග් ගන්න තැනක් නැති වෙනවා නේද? භාවනාවක් කරගෙන යනකොට උනත් නෙවෙයි සාමාන්‍ය ජීවිතයේදී සමහරවිට දන්නේ නැති මේ මම විනාශ වෙන්න වෙන වෙලාවල් එනවා. විඥාණයට බැස ගන්න බැරි තැනක් එන වෙලාවෙදී මොකක් හරි විදියකින් අනිත් පැත්තට හයියෙන් හුස්ම අරගෙන හරි මොකක් හරි කළා ආයෙත් මම ගොඩ දාගන්නනේ උත්සාහ කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්න මොකද මම යා විනාශ කරන්නේ මේ විඥාණයට බහින්න තැනක් නැති කරගන්න තමයි උපදෙස් දෙන්නේ. ඉතින් අපි භාවනාවකුත් කළා මේ උත්සාහ කරන්න මේ වගේ දෙයකටද එහෙම නැත්නම් තව තවත් මම යා පෝෂණය කරගන්න අර මාර්යා කියපු විදියට මේ පිරිස් බලය වැඩි කරගන්න ප්‍රඥාව වැඩි කරගන්න ගෝල බලය වැඩි කරගන්න එහෙම නැත්නම් මේ මගේ ගුණ ගායනා කිරීම වැඩි කරගන්නද උත්සාහ කරන්නේ නැත්නම් මේ මම යා විනාශ කරගන්න ලක්කාරී විදියකින් මම යා නැත්තම නැති කරගන්නද කියලා උත්සාහ කරන්න කියලා අපි එදලා බැලුවොත් මේකින් අපි මේ කරන භාවනාවෙන් නැත් ප්‍රතිපදාවෙන් නැත් අපි කොච්චර ප්‍රයෝජන ගන්නවාද කියන එකත් මේක පැත්තකින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් අපි මෙහෙ උඩුගමාවට බස්සේ කොහරි මේල් වැඩ කරන්න. ඒක ගොඩක් හොඳයි. එතන මම යා ප්‍රතිස්ථාපනය කරන තිබුණේ කවස්තාවක් නැතර නැති වුණා. දැන් මේල් තිබුණා නම් නේ මේ ගොඩක් අයගෙන් කරදරෙන් අර කරන්න ඕන මෙහෙම කරන්න ඕන මේ ආරාධනා කරන. ඉතින් මේ ඊමේල් නැති වුණාට පස්සේ ඊමේල් වලින් කරදරේ නැති වුණා. දැන් ඔකත් ඉතින් මම යාට තියෙනවා මෙයා ලෝකෙත් එක්ක කනෙක්ට් වෙන එකෙන් ටිකක් අඩුයි වුණා. දැන් අපි බලන්න මේ ලෝකයේ තියෙන මේ තාක්ෂණය ගත්තාම බලන්න ඇඩ් වල කියන්නේ ලෝකෙත් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ කියලානේ. මේ බුදුරජාණන් වහන්සේගේ ගෝලයන්ට බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළ මේ ලෝකයෙන් ගැලවෙන්න මේ විඥානය උඩට ගියාද දකුණට ගියාද කොහේ ගියාද කියලා හොයාගන්න බැරි වෙන විදියට නැති කරගන්න එක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ගෝලය විදියට කරගත යුතු වෙන්නේ. මොකකින් හරි අපි අල්ලගත්තා නම් ඒ අල්ලගන්න මේ මායාවට බැඳීමක් තමයි අපි හැමතිස්සෙම කරන්නේ. මාරයට මේ කුක්කක් දාන්න අවස්ථාවක් තිබේ අපි හැමතිස්සෙම මේ අල්ලගත්තොත් අල්ලගෙන හැම අල්ලගැනීමකම දිම සිද්ධ වෙන්නේ. ඉතින් අල්ලගැනීම පුළුවන් තරම් ටික ටික හරි අඩු කරගන්න පුළුවන්. මේක එකපාරටම 100%ක්ම අත්හරිනවා කියලා බැලුවොත් ඒක ඊළඟ අත්හැරීම අල්ලගැනීමක්. මම සම්පූර්ණයෙන්ම අත්හරිනවා කියන්නේ ඒකට අන්න මමනේ අත්හරින්නේ. අත්හරින මම අල්ලගන්න ඊට වඩා හයියෙන් ඊළඟට. එහෙම නැත්නම් අත්හැරීමක් ආවම උනත් යන්නේ අත්හැරීම සිද්ධ කරගන්න. දැන් මේ ඊමේල් එක නැති වුණා කියලා අපිට කතා කළා වුණා මට ඊමේල් එක නැහැ මම ඔබත් ක්ලොස් කරන්න ඕන කියලා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඊමේල් එක උමනාවන් නම් මේකට වෙන විදිය 100ක් හොයාගන්න පුළුවන් මේක උමනා නැත්තම් අතහැරලා දැම්ම ඒතකොට එතනින් වැඩේ ඉවරයි තව දෙයක් මීට වඩා දෙයක් නැති වුණා නම් ඒකත් උමනා නැත්තම් ඒකත් අතහැරලා දැම්ම මේ විදිහට අතහරින්න අවස්ථාවක් එනකොට අතහරින්න පුළුවන් ඇත්තටම අපිට ගොඩාක් ලෝකයේදී අපිට ලැබෙන අතහරින්න අවස්ථාවල් අපිට ඕන තරම් එනවා. හැබැයි අපි තමයි මේ අතහරින්න එන අවස්ථාව අතහරින්න එන අවස්ථාව අතහැරලා දාන්නේ කරන්නේ. ඒ වෙනුවට අපි වෙන මොකක් හරි එකක් අල්ලගෙන අතහැරීම සඳහා එන අවස්ථාව අතහැරලා දානවා. අපිට මේ හැම මොහොතේදීම අතහරින්න අවස්ථාවක් එනවා නේද? හැම මොහොතක්ම ඇවිල්ලා යන එක මොහොතක් නේ. ඉතින් හැම මොහොතේදීම අපිට අත්හැරීමට අවස්ථාවක් එනවා. අන්න ඒ අත්හැරීමට එන අවස්ථාව අත්හරින එක තමයි අපි කරන්නේ. ජීවිතය පුරාම හැම මොහොතේදීම කරන්න අපි මේ අත්හැරීමට එන අවස්ථාව අත්හැරලා ගන්න. අන්න එහෙම නැතුව අත්හැරීමට එන අවස්ථාව තියා ගන්නවා නම් ඒක අත්හරින්න නැත්නම් අපිට පුළුවන් මේ ගමන මෙතනින්ම කෙලවර කරගන්න. ඒ විදිහට මේ ගෝධික සායනාංශයේ මේ බුදුරජාණන් වහන්සේගේ ධීර පුතෙක් වෙලා තමන්ට ලැබිච්ච අත්හැරීමට ලැබිච්ච අවස්ථාව ජීවිතේනොත් අත්හැරලා මේ සියලු කෙලෙස් වලින්ම අත්හැරීම සිද්ධ කරගත්තා වගේම මේ ධර්ම දේශනාවට සහභාගී වෙච්ච සියලු දෙනාටවත් මේ විදිහට සියලු කෙලෙස් වලින් අත්හැරීම සඳහා මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුළු ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා
සාදු 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 අපිට ස්වාමීන් වහන්සේගෙන් ඉතා වටිනා ධර්ම දේශනාවක් අහන්න ලැබුණා අත්හැරීම ගැන ස්වාමීන් වහන්සේ අපිට කිව්වා සමාධිය වුණත් අපි අත්හරින්න පුරුදු වෙන්න ඕන ඒක අල්ලගන්න උවමනා නැහැ ඒ වගේම බෝධික ස්වාමීන් වහන්සේගේ කතා පුවතෙන් අපිට පැවැස්වා ඒ අවශ්‍ය අවස්ථාවේ ජීවිතේ පවා අත්හැරලා ඒ උවමනා නිවන් සෝය ලබා ගන්නේ කෙසේද කියන ආදර්ශමත් කතාවක් අපිට අහන්න ලැබුණා. මේ බණ ඔබට අහන්න මේ බලන්න පුළුවන් ඉස්සරණ වනේ ඒ ලින්ක් එකට ගිහිල්ලා නැවත අහන්න පුළුවන්. දැන් මම මේ අද වැඩසටහන සම්බන්ධව කෙටි විස්තරයක් කරන්නම්. ඒ සඳහා අවශ්‍ය ඒ අවශ්‍ය පත්‍රිකාව මම ෂෙයා කරන්නම් ඔබත් සමග. මේ ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව අප විසින් සකස් කරලා තියෙන උපදෙස් පත්‍රිකාව තමයි මේ දිස්වෙන්නේ. ඒකේ පළවෙනි අංකයෙන් ඔබට දකින්න පුළුවන් සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ ලින්ක්ස් දෙකක්. ඒ වීඩියෝ ලින්ක්ස් දෙක නරඹන්න. ඒයින් ඔබට උපදෙස් ලැබෙනවා කොහොමද ඔබ සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම කරන්නේ කියන එක ගැන. ඉතින් මේ එහෙම ඔබ විසින් ඒ පුරුදු කරන්න සුළු වේලාවකින් පටන්ගෙන ඒ ක්‍රමයෙන් වැඩි දියුණු කරගන්න. සතිමත් ඇවිදීමත් හිඳ ගැනීමත් පැය දෙකක් පමණ වනතුරු හරි සම්පූර්ණ කරන්න. එසේ සම්පූර්ණ වුණත් ඔබේ අත්දැකීම් අප වෙත වාර්තා කරන්න. ඒ සඳහා සරල වාර්තාවක් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට පුහුණු කරන විට ඒ දැනුන ආකාරය ඔබ කොහොමද ආරම්භ කරේ කොහොමද මොනවද ඔබට දැනුනේ ඒ ඇවිදිනවා නම් ඇවිදින විට ඔබේ පතුලට දැනුන දේවල් ඔබගේ සිත පිට ගියාද ඒ විට ඔබ කොහොමද ඒක ක්‍රියාත්මක කළේ ආදී දේවල් සම්බන්ධයෙන් ඒ වාර්තාව ලියන්න. ඒ වගේම සතිමත් හිඳ ගැනීම ඔබ මේ හුස්ම පිළිබඳ අවධානය යොමු කරාද නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම පිළිබඳ අවධානය යොමු කරාද එවන් අවස්ථාවලදී ඔබට දැනුන අයුරු ඔබගේ ඉරියව්ව ඔබ කොහොමද පවත්වාගෙන ගියේ ආදී වශයෙන් ඒ විස්තර අපට ලියලා ඉදිරිපත් කරන්න. එය අපි ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කර ඔබට පිළිතුරු ලබා දෙනවා. ඒ වාර්තාව ඔබගේ වාර්තාව ඉදිරිපත් කිරීමට අප Google ෆෝර්මයක් පිළියෙල කරලා තියෙනවා. එහි ලින්ක් එකත් ඒ වගේම ඊමේල් ලිපිනයක් තියෙනවා. ඔබට ඒටත් ඒ හරහත් අපට ඔබගේ වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සතිමත් වීමේ Zoom session එකට අවශ්‍ය ලින්ක් එක මේ පත්‍රිකාවේ සඳහන් වෙනවා. ඒ සැමදාම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 7ටත් 7 සිට පැය 1ක් 2ක් අතරතුරත් මෙල්බන් වෙලාවෙන් පෙරවරු 11ටත් නිව්සීලන්ත වෙලාවෙන් 1:30ටත් ආරම්භ කර පැය 1 2ක් පමණ මේ වැඩසටහන පවතිනවා. ඉතින් ඒ උපදෙස් පත්‍රිකාව සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ එපමණයි. මම මේ ලින්ක්ස් ඔක්කොම Google Form එකේ ඊමේල් ලිපිනේ ආදිය chat section එකට දාන්නම්. එවිට ඔබට පුළුවන් ඒ ලබා ගන්න. දැන් අපිට තියෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කර පිළිතුරු ලබා ගැනීමටයි. මම හිතන්නේ අපේ නම කීමට අවසරයි. අපේ ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ තමයි ඒ සඳහා උපදෙස් ලබා දෙන්නේ. මේ අද සහභාගි වෙන ධම්මසරණ ස්වාමීන් වහන්සේ ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. මන් ධම්මසරණ නම කීමට අවසරයි. ස්වාමීන් වහන්සේව මේ වැඩසටහනට ගෞරවයෙන් පිළිගන්නා අතරතුරම අපේ ප්‍රශ්න වාරයට සම්බන්ධ වෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඉන්ද්‍රා මහත්මිය, ඔබට පුළුවන් ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන්න.
ගොඩක් පින් පද්මා, තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට එක කමටහන් වාර්තාවක් ලැබී තිබෙනවා. එය ඉදිරිපත් කිරීමට අවසරද?
ඇහෙනවද?
ස්වාමීන් වහන්සේ ඇහෙනවා? මාව ඇහෙනවත් දන්නේ. ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද?
ඔව්, මට ඇහෙන. හොඳයි.
ස්වාමීන් වහන්ස, එක් කමටහන් වාර්තාවක් ලැබී තියෙනවා. එය ඉදිරිපත් කිරීමට අවසරයිද?
ඔව්.
කමටහන් වාර්තාව. කාලය විනාඩි 50යි. මූල කර්මස්ථානය ආනාපාන සතිය. පරයන්කේ වාඩි වී ශරීරයට සිත යොමු කර තද ඇති තැන් ලිහිල් කර මම දැන් මෙතන යයි සිතා සිටියෙමි. ටික වේලාවකින් ආනාපාන සතිය ප්‍රකට වූ අතර එයට සිත යොදා සිටියෙමි. සීතල හුස්ම නාසික අග්‍රයේ කෙළවර ගැටෙන අයුරුත් ප්‍රාශ්වාස සමග උණුසුම් හුස්ම එම ස්ථානයේම ගැටි පහළට යන අයුරු වැටහුණි. ටික වේලාවකින් මෙලෙස බලා සිටින විට හුස්ම රැලි පෙරට වඩා සියුම් වන හැටි වැටහුණි. මේ අතර යම් අරමුණු වලට සිත පිට ගියත් පිට ගිය බව දැන මෙය සිතේ ස්වභාවයයි සිතා නැවත ආනාපානයට සිත ගත්තෙමි. මද වේලාවක් ගත වූ පසු හුස්ම රැල්ල තව තවත් සිහින් වී නොදැනෙන මට්ටමටම ගියේය. හුස්ම නොදැන ගිය විට හිත අන්ධකාරයක පවතින මෙන් දැනුනි. මෙම ස්ථානයට පෙර භාවනා කරන විටත් සිත වැටි ඇති අතර පෙර එලෙස සිටින විට සිතට විවේකී බවක් දැනුන අතර දැන් එයට සිතපත් වන විට එය එපා වී යන ගතියක් දැනුනි. සිත යොමු කිරීමට කිසිදු දෙයක් නොමැතිකම නිසා කුමක් කිරීමට ඕනෑදැයි සිතාගත නොහැකි විය. ඉන්පසු මහත් ආයාසයෙන් නාසිකාග්‍රය දෙස බලා සිටින විට නූල් කෙන්දකටත් වඩා ඉතා සියුම් වූ හුස්ම රැල්ලක් තිබෙන බව වැටහුණු අතර එයද මොහොතකින් නැති වී ගියේය. මේ අතර ශරීරයේ තැන තැන වේදනා ඇතිවද ඒ දෙස බලා සිටියෙමි. ඒවාද ඇති වී නැති වී යන ලෙස පෙනුනි. දකුණු අතේ එක් වේදනාවක් වැලමිට ආසන්නයේ දැනුණු අතර එය දෙස බලා සිටින විට එය ඉතාමත් වේගයෙන් කම්පණය වන බව දුටුවෙමි. එයද කම්පනය වීමෙන්ම ටික වේලාවකින් නැති වී ගියේය. භාවනාවට ආධුනිකයෙකු වූ මාහට මේ වේලාවේදී කිනම් ලෙසක කටයුතු කළ යුතුදැයි ප්‍රකාශ කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස.
මේ වෙනස්කම් වෙවි වෙවි ඊමේල් එහෙම තිබුණා. ඊට පස්සේ අපි සම්බන්ධන බව දැන්නවා. ඊට පස්සේ ඒක ඒ විදිහට දාන වෙලා තිබ්බා. ඊට පස්සේ මේ අද උදේ පාන්දරත් නැවතත් ඊමේල් එකක් වෙලා තියෙනවා. මෙහෙමයි මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව අපි උදේමත් සම්බන්ධ වෙලා බැලුවා. ඒ අනුව මේ වෘත්තසාමනා සිද්ධ කරා. ඉතින් කාලස දාන වෙලා තිබ්බයි ආධුනිකවට ආධුනිකම කියලා කියන්න බෑ. ඒක හොඳට සිහිය පවත්නවා. මේ සිහිය පවත්වපු නිසා තමයි ওই විදිහට අත්දැකීම් විශාල ප්‍රමාණ වාර්ත. ඒ නිසා අත්දැකීම ඒ වගේම ඉදිරියට ගිහිල්ලා හුස්ම නැති කළුවර ගතිය අත්ේ වෙනවා. ඊළඟට මේ හිරි වැටීමේදී තමයි අතේ අමාරු තමයි මෙයාට පොඩ්ඩක් ආපස්ස නැත්නම් පොඩි උත්තරයක් ඕන ගැටලුවක් පෙන්නලා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ තත්යකට එයා ගන්න හැකියි තම පිළිබඳ සතුටු වෙන්නට ඕන. මේ අනිත් දේවල් වලදී සැලෙන්නේ නැතු විදිහට යෑම සහ මේ හිරි වැටීම් මතපය රිදීම ආදී මේවා එනකොට තීරු ගන්නට ඕන. දැන් මේ ධර්මයේ වැඩ කරගෙන යනවා. මේ විදිහට සිහිය වර්ධනය වෙනවා. වැඩෙන සිහිය තමන්ගේ ඒ ශක්තිය වර්ධනය කරනවා. සතියේ බලය ටික ටික ක්‍රියාත්මක වේ විකියාත්මක ඉදිරියට යනවා. ඉදිරියට යමින් මේ සිහිය තමන්ව අලුත් අලුත් අත්දැකීම් වලට ගෙනියනවා. එතකොට හුස්ම තියෙනවා, හුස්මේ සියුම් බව දකිනවා, මෙනු කෙන්දක් වගේ යන ගතිය දකිනවා. ඉතින් මේකත් එක්ක තමන්ට තේරුම් ගන්න පුළුවන් දැන් පටන් ගත්තා වගේ නෙමෙයි ඉස්සරහට ඇවිල්ලා. ඒ ආධුනිකයෙක් විදිහට තමයි පටන් ගන්න කොහොමඩත්. ඒ ආධුනික මනසෙන් ගිහිල්ලා මේ ආධුනික කියලා කොහොමඩත් එයා කියනවනේ මේ විදිහට ඉදිරියට යන කෙනා මේ විදිහට අත්දැකීම් එනකොට ආධුනික බවින් මිදෙනවා. ඇත්තට ක්‍රමක්‍රමෙන් සතිය වැඩෙන්න වැඩෙන්න තමන් ඒ ආධුනිකත්වය නෑ දැන් අපිට තියෙන්නේ එන දේ බලාගෙන ඉන්නයි. ඒ ගැන හිතන්න දෙයක් නෑ මට. මම අලුත්ද වැඩද ඒත් මමනේ. ඒ විදිහට ඉදිරියට යනකොට තමන් මේ තැනකදී අහු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අතපය වැඩ කරනකොට උන් අත නැති වෙයිද? ඒකට මොකද්ද වෙන්නේ? මේකට පිළිතුරක් ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේකත් ඔය හුස්ම ගෙවුනා වගේ, හිස් සතිය කළුවර ගැක්කා වගේ, ළඟට ඒකෙන්දක් වගේ ගතිය දැක්කා වගේ හුස්ම, මේ හැම එකම ගෙවීමක් වුණා, ඉවරයක් වුණා. ආයේ එන්න පුළුවන්. ඒ වගේ මේකෙත් පටන් ගත්තා නම් මේකේ තිවරයක් තියෙනවා. ආන්න ඒක බලාගෙන ඉන්න එක තමයි තක් කරන්න තියෙන්නේ. ඒ නිසා මේකත් අර ගොඩටම දාගන්න ඕනේ. මේක අලුත් දෙයක්, විශේෂ දෙයක් කරගන්නේ නැතුව මේ වෙච්ච දේ තමන් තේරුම් ගන්නවා. මේ අර හුස්ම ගෙවුනා වගේ තමන්ගේ හුස්ම හියුම් හුස්මට ඇවිල්ලා ඒක ගෙවුනා වගේ, කළුවර ගති ඉඳියා වගේ ඒකෙන් ආපහු ආවා වගේ, මේ වගේ මේකත් හිරිවැටීමක්. තාම ඒකත් බලාගෙන ඉන්නවා. මේ වගේ මේ ඔක්කොම එකක් ගොඩට දාගෙන මේවා හැම එකේම ඉවර වෙන හැටි ඉවර වෙන හැටි ඒවයි තියෙන ගලණය පිළිබඳ හොඳ අවධානයෙන් ක්‍රියාත්මක කරගෙන යනවා. යනකොට තමන්ට තේරෙන පටන් ගන්නවා මේ සියල්ල. මේ ඔක්කොම මේ නම් කරාට පොදුවේ මේ ඔක්කොටම අරමුණු කියන නම දාන්න පුළුවන්. මේ අරමුණක ස්වභාවය හැම එකේම පටන් ගැම්මක් තියෙනවා. ගෙවි ගෙවි ඉවර වීමක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, ගෙවි ගෙවි ඉවර වෙමින් අවසානයක් තියෙනවා. ආන්න මේ විදිහට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. මේක මේ බලාගෙන හිටියම නිසා ඒ ආපු එකත් තවත් එකක් කියන අදහසෙන් ඒක දිහා තමන්ම ඊළඟ දවසේ අත්දැකීම ලබා ගන්න, ඊළඟ දවසේ ඒක ඒ විදිහට මේ කියන එකට වඩා සෝදානමෙන් යනවා මෙහෙම එකට. ඊට පස්සේ ඒක ආවම ඒකට මුණ දෙනවා. ඒක ගෙවුණාන් පස්සේ අන්න සතුටක් එනවා. ආයෙකත් ඉවරයි. හැබැයි ගුණාම තව එකක් එනවා. මෙන්න මේ විදිහට අත්දැකීම් ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මේක කරගෙන කරගෙන යනකොට මේ එන කිසි දෙයක් භාවනාවට බාධා නෙවෙයි. භාවනාවට අදාළ නොවන ඒවත් නෙවෙයි. හැමදේම භාවනාව. එනිසා භාවනාව කිසිම වැරැද්දක් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. භාවනාව වාඩි වෙලා කරගෙන යනකොට ඒක සිද්ධ වෙලා යනවා. සිහිය පවත්වනවා නම් සිහිය නම් මූලික තැන දෙන්නේ සිහියට නම් Tamanට මේක වැරැද්දක් ඇත්තෙම නැහැ මේ මේකේ. ඒක සිහියට මොල් දැන් නොදෙන කෙනාට සමාධියට වෙන වෙනේමට මුල් තැන දුන්නොත් තමයි මේවයි අඩුපාඩු වැරදි පේන්න පටන් ගන්න. ඒ නිසා මොන දෙයකවත් එහෙම අපි හිතන තරම් දෙයක් නැහැ. මේකම ඒ ධර්මතා ඒවා ඉවර වෙනවා. ඉවර වෙනකොට ඒ වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒක ඊළඟට හදා ගන්න පුළුවන් වෙනවා. කිසිම දෙයක් ලෝක ස්ථිර වැරද්දක් නැහැ. අනිවාර්යෙන් ඒකෙන් මෙදෙන්න එමු නැත්නම් ඒක පසු වෙලා යන අවස්ථාව දෙන්න පුළුවන්. අලුතෙන් මේ මොහොතේ පටන් ගැනීම තමයි කරන්න තියෙන්නේ. ඒ කාරණා තමයි වහරහා ඉගෙන ගන්නෙ. නිසා වෙච්ච දේ උනායි කියන කාරණෙත් එක්ක ඊළඟ ඉදිරියට යනවා. දැන් මේකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ කියලා බලාගෙන. ඔබට මේ තියෙන අත්දැකීම් ටික නැවතත් පෙළ ගැහිලා ඇවිල්ලා තමන්ව ඉදිරියකට ගෙනියනවා. තමන්ට තමන්ගේ දියුණුව පෙන්නන්න පටන් ගන්නවා. ඔබට ඔය ආධුනිකයි කියන තමන්ගේ අදහසත් අයින් කළා භාවනා කරන සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙනවා. ඒකත් එක්ක ඉස්සරහට යනවා. එතකොට භාවනා ලෝකයේ ඉන්න අනිත් අය වගේ තවත් එක්කෙනෙක් පමණක් බවට පත් වෙන්න පුළුවන්. හොඳයි.
ස්වාමීන් වහන්ස තව පොඩි වார்த்தාවක් තියෙනවා ඉදිරිපත් කරන්නද?
හයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අවුරුදු ගණනාවක සිට පරයන්කයේ ආනාපාන සති භාවනාව කරන විට මුල් අවදියේදී හිත සිතිවිලි වේදනා වලට දුව ගියා. එවිට සිත දුර්මුඛ වුණා. දැන් භාවනාව කරගෙන යන විට ක්‍රමයෙන් වේදනා සහ සිතිවිලි අඩුවන බව තේරුණා. හුස්ම නොදැනී යන අතර දැන් නම් හිත ඉක්මනින්ම තැන්පත් වෙනවා. පසුව දැන් එක හුස්මකින් පසු එක්තරා කාල පාරාසයක කිසිවක් නොදැනී සිටිනවා. එය අවබෝධ වන්නේ නැවත දැනීම් නැවත ආවිතය. ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව සහ ප්‍රාර්ථනා කරන ආකාරයට නිවන් අවබෝධ වේවා. එපමණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
මේ විදිහට දැනීම පිළිබඳව තමයි ආරම්භය පටන් යන් කරගෙන යන්නේ. ආධුනිකයෙක් විදිහට වම දකුණු වශයෙන් සක්මන යනවා. කයට හිත තියලා හුස්මත් එක්ක ඉඳගෙන ඒක පවත්ත ඒක පිළිබඳ සිහිය පවත්තමින් යනවා. දැනෙන දේ පිළිබඳව ඒක තමයි උපදේශ. ඒ අනුව ඒක තමයි මූලික උපදේශ, මූලික කමඨහන කියලා යොදාගන්නේ. ආන් ඒ විදිහට යනකොට ටික ටික නොදැනෙන පැත්ත එන්න පටන් ගන්නවා. ඒක මේ ඒ ධර්මතාවයක්, මේ ගලනේ හැටි. අපිට වාඩිවිලා මේක පිළිබඳ හිත දාගෙන ඉන්නකොට සිද්ධ වෙන්නේ ඒක. කාමයෙන් අයින් වෙලා ඇස් වහලා එහෙම නැත්නම් සක්මනට යොමු වුණාන් පස්සේ කාම සංඥාව ඇවිල්ලා වැටෙනවා. හිතුවිලි. අත පංච නීවරණ. ඒකෙන් කකුලට එහෙම නැත්නම් හුස්මට කයට හිත දාගන්න ගත්ත ගමන්ම හිත කයට එනකොටම අර කාම සංඥාවෙන් ආවිලා ඊළඟ තුන්වෙනි පියවර රූපෙට හිත ඇවිල්ලා. ඒතර රූපෙට හිත ආවන් පස්සේ රූපය තුල හිත පවත්වන්න පුළුවන් වුණාන් පස්සේ දිගට ඒක යනකොට රූපෙත් ගෙවීම සිද්ධ වෙන පටන් ගන්නවා. සිහිය වැඩෙන්න වැඩෙන්න ඒක සිද්ධ වෙනවා. රූපයෙන් හිත ගෙවීම ගෙවීම වෙලා යන රූප සංඥාව පැත්තට යොමු වෙනවා. එතකොට ඔන්න අර හුස්මේ රළු සිවුම් ගතිය නෑ, සමා මේ ආස්වාද ප්‍රසවාස වෙනස නෑ, වම දකුණ කකුල් දෙකේ වෙනස තේරෙන්නේ නෑ. මේ විදිහට ඉස්සරහට ඉස්සරහට යනවා. මේ ගියා කියන්නේ මේක පීවර පීවරට මෙහෙම ලස්සනට එක දිගට වෙනවා කියන එකක් නෙමෙයි. ඒක වෙනවා මේ පුහුණු කරපු කෙනාට. දැන් කෙනෙකුට වෙන්නේ මේකෙන් ආපහුව කාම සංඥාවට වැටෙනවා, ආහිතුවිලි ඇවිල්ලා හරදර කරන්න ගන්නවා, ආය යන්තම් හුස්පට දා ගන්නවා, ආය කකුලට හිත යන්තම් ගන්නවා, දුවනවා හිත ආය ගන්නවා. මෙන්න මේ වගේ රණ්ඩුවක් කරලා දුවන හිත නැවත අරගෙන ආපු බව දැනගෙන ඒක නැවත වම දකුණ වශයෙන් උන් අඩි කීපයක් වැඩිපුර තියාගෙන නැවත පරියන්ක නම් හුස්ම ආශ්වාස ප්‍රශ්වාස වලින් නැවතත් අර හුස්ම දෙක තුනක් හතරක් පහක් කළා. මේකේ හිත දුවන තලින් කී වාරයක් මට පුළුවන්ද බලන්න. මේ වගේ සටනක් දීලා මේ විදිහට තමයි මේක කරගන්නේ. කරගෙන ඉදිරියට යෑමත් එක්ක තමයි ඔය ඒ රූපයෙන් ඊට පස්සේ ඕන සියල්ලම තියෙන මේ ගොජයක් වගේ මේ හත්තෙත් තියෙනවා, උස්මත් තියෙනවා, ස්වේදනත් තියෙනවා, හිතුවිලිත් එන යනවා, ඒ අතර මිහිස් වෙනවා, සමහරවිට ඉස් ගතියක් වෙනවා. ඔයගේ මිශ්‍රණය ටික ටික තියෙනවා. ඔක දිහාවල් බලාගෙන ඉන්න ගතිය එනවා ඊළඟට. හොඳට බලාගෙන ඉන්නකොට මේක ඇතුලේ තියෙන මේ ඇහිදැල් හිඩැස් මේ හැම එකක්ම මේ ගොඩයක් වගේ ගොඩක් තිබුණාට මේවා අතරක් යමක් හිඩසක් තියෙනවා. ඔන්න හිඩසට හිත යනවා සැරින් සැරේ. හිත යනකොටම සිහිය මදි, මේක දකින්න, මේක පිළිබඳව තීරුම් ගන්න දක්ෂභාවය අඩුයි. ඒකත් එක්ක ටික වෙලාවකින් ඇහැරුණාම තමයි නැවත දැනෙන දෙයකට, මේ සද්දයකට, වේදනාවකට, හිතුවිල්ලකට, හුස්මට ආපහු ආවන් පස්සේ තමයි දන්නේ. ඉස්සෙල්ල පොඩ්ඩක් මොනවාක්වත් නැති තැනක නින්දක හිටියා වගේ කියලා අදහසක්. ඉතින් ඕක මුලින්ම වෙනකොට කට්ටිය කියන්නේ නිදාගත්ත නින්ද ගියා කියලා. ඊට පස්සේ ටික ඒකේ කුරු වෙලා ප්‍රවීණ බව ඇති වෙලා සිහිය වැඩි වෙලා මේ සක්මණෙන් එදිනෙදා ජීවිතෙන් සිහිය පවත්වලා ඒක වර්ධනය කරගෙන මේකට මූණ දීපු කෙනාට ඔන්න තේරෙනවා ඒක නින්දක් නෙවෙයි. හැබැයි යම් නොදැනෙන ස්වභාවයක හිටියා. ඒක දන්නේ මේ දැනෙන භාවයට ආවන් පස්සේ. මේකට සාපේක්ෂව තමයි ඒක තේරෙන්නේ. ඒ විදිහට මේකට යන හැටි, මේ වගේ හිස් භවකට හිත දැනෙන තැන ඉඳන් මේකට මාරු වෙන හැටි, ඒ වගේ මේකේ ඉඳන් ආපහු එන හැටි, ඔන්න ওই දෙක අතරත් බලන උත්සාහයක් ගන්නවා. ඒකට සූදානමින් යනවා. යනකොට අන්න ඒ මාරු අතරේ තිය පවත්ව ගන්න හැකියාව ලැබුණාම ඒක උදව් වෙනවා මේ තමන් වඩන මේ සියලුම සතිමත් භාවයේ වර්ධනය සඳහා. ඒකට සෝදානමේ නීලඟට යනවා. මේකට යන හැටි, ඒකෙන් ආපහු එන හැටි, ඒ වෙලාවේ කොහොමද වෙනස් වීම, මේ දෙක අතර දැනෙන භවෙන් නොදැනෙන භවට මාරු වෙන්න කොට වෙන සෙල්ලම් ටික, ආපහු ඒකෙන් දැනෙන භවට එන්න හදනකොට ඕන ආ වෙන සෙල්ලම් ටික, මෙන්න මේ විදිහට මේක දිහා හොඳට බලාගෙන ඉන්න. ආන්නේ බලන් ඉන්න සෝදානමෙන් යනවා. එතකොට තව හොඳ අවධානයක් පවත්වනවා. තවත් හොඳට බලාගෙන ඉන්නවා කියන කාරණේ විතරයි ඒක ඉතුරු වෙන්නේ. අන්න ඒකට සූදානමින් යනවා, වෙන දෙයක් බාර ගන්න. අන්න ඒ විදිහට සූදානමින් ගියාම ඒ වார்த்தාවට තවත් ඉදිරියක්, තවත් තොරතුරු එකතුවක් එකතු කර ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ස්වාමින් වහන්සේට ඉතාමත්ම පින් සිද්ධ වෙනවා මේ කමඨහන් වார்த்தාවලට, ඒ වார்த்தාවලට පිළිතුරු ලබා දීම පිළිබඳව. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න ඉපමණයි ලැබී තිබෙන්නේ. මේ පද්මදෙන් අපි වාචික ප්‍රශ්න වලට ආරාධනා කරනවද?
නැහැ සර්, එහෙම කරන්න ඕන. සම්බන්ධ වෙලා ඉන්නයිට පුළුවන්.
සම්බන්ධ වෙලා ඉන්නයිට පුළුවන්. දැන් වාචික ප්‍රශ්න තියෙනවා නම් මේ අත උසවලා මේ රියැක්ෂන් බටන් එක ප්‍රෙස් කරපුවාම අත උසවන එක තියෙනවා. ඒ විදිහට සංඥාව දීලා තමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන් ගෞරවණීය ස්වාමින් වහන්සේට. අශ්විනි, ඔබට දැන් ඔබගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන්. අන්මියුට් කරලා ඉදිරිපත් කරන්න. අශ්විනි, ඔබට ඔබගේ ප්‍රශ්නේ දැන් ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. මට තියෙන ගැටලුව තමයි මගේ හිත ගොඩාක් විසිරනවා වැඩි. ධර්මදේශනාවක් අහන්න ගියත් මේ ගොඩාක් හිත විසිරනවා. භාවනා කරන්න යනකොට, සක්මන් භාවනාව කරනකොට ටික වෙලාවක් සක්මන් භාවනාව ගැන උද්දානේ තිබිලා ආයෙත් මොකක් හරි මතක් වෙනවා. මතක් වුණාම මේ ඒ ඔස්සේම හිත ඇදිලා යනවා වෙනින් පැත්තකට. නැවත සක්මන් මතක් වෙන්න ගොඩාක් වෙලා ගිහින් තමයි සක්මන මතක් වෙන්නේ, මේ අවධානය යොමු වෙන්නේ. ඉතින් මේ ඒ වගේම මේ මට මේ එකම සිතිවිල්ල නැවත 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 මතක් මේ හිතට එන ගතියක් තියෙනවා. මේ කොහොම හරි භාවනා කටයුතු කරගන්න හරි අමාරුයි. මගේ අසනීප තත්වයක් තියෙනවා. ඒක ගැන මට ගොඩාක් අවධානය යොමු වෙලා තියෙන්නේ. මේ ඉතින් මේකට බෙහෙතුත් ගන්නවා. ඉතින් මේ අර කොන්ස්ටිපේෂන් අමාරුවක්. ඉතින් ඒක හැම වෙලේම හිතට එන, අර ඒක කියලා තියෙනවානේ මේ වැඩිපුර ඉඳගෙන ඉන්න හොඳත් නෑ කියලා. ඉතින් මම පාරයන්ක භාවනාව කරන්නේ හරි අඩුවෙන්. මම හැබැයි සක්මන් භාවනාව පැය එකහමාරක් දක්වා වගේ කරනවා. මොකද පාරයන්ක භාවනාව කරන්න ලැබෙන්නේ නැති හින්දා. ඉතින් ස්වාමීන් වහන්සේ, හිත විසරණ එක ගොඩාක් වැඩි. ඒ ගැන ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.
ඔතන හිත ඉතිරීම ය ඔක තමයි තියෙන්නේ ධර්මකාරණයක් හරි අරගෙන ඔක පළු මර මර ඉන්න එක තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා ඒක හිතේ. ඒකට තේරුම් ගන්න තියෙන්නේ මේ ධර්මතාවය. ඒ නිසා සිහිය පිහිටනකොට ධර්මතාවය තේරුම් ගන්නයි තියෙන්නේ. දැන් ඔය ආරම්භයේම ඒක තමයි අපි සිහිය කියලා කිය පටන් ගන්නකොටම මේක හිත හිමේ දුවනවා ආපහු ගන්න වෙනවා. පටන් ගන්න කෙනා ශිෂ්‍යයෙ මේක මට කරගන්න බෑ භාවනා කරන් හරියන්නේ නෑ මේක හිටින්නේ නෑ එක විදිහකට කියලා ඕන්න ඒකට ඒ විදිහට පශ්චාත්තාප වෙනවා. හැබැයි මේ සිහිය වැඩෙන්න වැඩෙන්න ඕකමයි සිද්ධ වෙන්නේ. වැඩිච්ච සිහිය හද පෙන්නපු අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි මේ පේන්නේ. නම් මේ දුවන එක මගේ කරගත්ත නිසා තමයි මට මේක මේ දැන් දුකක් වෙලා. ඒ නිසා විතරීම හිතේ දිවීම කියන කාරණය පොදු දෙයක්. ඒක තමයි මේ දැනගන්න තියෙන්නේ. ඒක දැනගන්න කොට හැබැයි නිකම්ම නිකන් දැන ගැනීම විචිත්තං වාචිත්තං වික්ඛිත්තං චිත්තංති පජානාති. ඒක චිත්ත හිත දැන් වික්ෂිප්ත හිතයි කියලා දැනගන්න ඕනේ. පජානාති හොඳින් දැනගන්න ඕනේ. ඒකට හිත දාන්න වෙනවා. ඒ කියන්නේ දැන් ඉතින් දැන් ওই විදිහට ඉතිරිච්ච හිත දැනගන්න මේ කතා කරන්නේ. හැබැයි දැනගත්තට මේ පජානාති කියන කාරණේ වෙලා නැහැ. ඒ කියන්නේ ඒක විදිහට කතා කරන්නේ දනාවක් වගේ මේ හිත විසිරිලා තියෙන්නේ දැන්. ආන්න මේ විදිහට තේරුම් ගන්න පුළුවන් වුණොත් එකපාරටම හිත හොඳට විසිරිච්ච හිත පිළිබඳව අවධානයක් යන්න පටන් ගන්නවා. අන්න පජානාති වෙනවා. ආන්නේ විදියට ගියන් පස්සේ අර විසිරිච්ච බවට ඉන්න බැරි වෙනවා. ඊට පස්සේ මෙයා හොයන මුලක් කොහෙද රේනන්නේ? එතකොට එනවා කකුලට ඕන්න සූස්මට එනවා. ආපහු යයි අර කිව්වා වගේ යනවා. ඒක හැටි. බලනවා මේක දැනගන්න. හරියටම දැන් විසිරිච්ච හිත. මෙන්න මේක මොකද්ද? මොකද්ද මේකේ ස්වභාවය? එන හොඳට මේක බලන් ඉන්න. පජානාති කියන්නේ අන්න ඒක හොඳින් දැනගන්න. ජානාති කියන්නේ සාමාන්‍යයෙන් දැනන. ඒක දැනගත්ත කෙනා තමයි මේක ප්‍රකාශ කරන්නේ. ඒකමදි. පජානාති වෙනකොට මේ විසිරිච්ච බව දැනගන්නවා. දැනගන්නකොට ඔය නිකං සතිපට්ඨානේ කයට වමට දකුණට හිත තිබ්බා වගේ එකකුත් නෙමෙයි. මුතුවිලි දැක්කා වගේත් නෙමෙයි. මේක ධර්මතාවයේ දකින්න ධම්මානුපස්සනා බවට කෙලින්මපත් වෙනවා. උඩටම යනවා. ඉතින් ඒක මේ අපි උඩ යනවා පහත යනවා කියන කතාවක් නැතුව මේක කිව්වේ මේක සතුටු වෙන්න මේක වාසියක් කරගන්න හැටි. ඒ නිසා බුදු පිළිම වාසගේ මේ සත්‍යාණේ තියෙන්නේ ඕනෑම කාරණයක් ධර්මයක් බවට පත් කරගන්න. සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති. රාගසිතක් රාගසිතක් බව දැනගන්නකොටම පජානාති හොඳින් දැනගන්නකොට රාගය ධර්මයක් බවට පත් වෙනවා. දන්නේ නැති එක්කෙනාට මේක අකුසලයක් වෙන අපායගාමි වෙනවා. එකම දේ එකම දේ සිහියෙන් විනාශ කළා ධර්මයේ බවට හරවලා දෙනවා. يعني මේ තුල ක්‍රියාත්මක වෙන මේ හැම දෙයක්ම සිහියෙන් ඒක හසු වෙනවා නම් ඒක ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා සිහියෙන් ජීවත් වෙන තාක් නිවන අත්දැකීම ජීවත් වෙන තාක් සංසාරේ වර්ධනය වෙනවා සංසාරේ. ආන්න මේ වගේ සමීකරණයක් අපිට එනවා. ඒ නිසා ඒ වෙන දේවල් ධර්මයේ බවට තේරුම් ගන්න කොට හොඳට කරන්න තියෙන්නේ මේකට අවධානය දීලා බලන් ඉන්නවා මේක හැටි. එතකොට යාට ඉන්න බෑ. එතකොට මෙයා උන්න එනවා රූපෙට, කයට, හිතට, මේ සිහියට, තමයි කකුලට ආනාවන් පස්සේ අන්න අර යන්නේ මොහතකට හරි. රෝදෙන් අර වික්ෂිප්ත එක. ආයි බලන්න. ඒ නිසා මේ සක්මන වැඩි කරගන්න කොහොමඩත් සක්මන දැන් අසනීප ගතියක් තියෙන නිසා කියනවා තවත් හොඳයි. පුළුවන් තරම් කකුල් සම්බාහණය වෙන විදිහට වැලිවල ගල්බොරළුවල එහෙම නැත්නම් තනකොළවල මේ සක්මන ගත කරන්න. ඒකත් එක්ක ඒ වෙන විතරීම දැක දැක නැවත මොහොතක් හරි කකුලට අඩියක් දෙකක් තියාගන්න. ඒ උත්සාහය ගත්තාන් පස්සේ Tamanටම සතුටක් ඇති වෙනවා. අඩියක් තිබ්බා, දෙකක් තිබ්බා, තුනක් තිබ්බා කියලා. ඒ නිසා මේ ඊට වැඩිය දුක් කරදර විඳින පිළිකා රෝගීන් අසරණ වෙච්ච අබ්බැහි මද්‍රව්‍ය කරන අය හිරකාරයෝ මේ ඊට වැඩිය මහා දුක්පත් වෙච්ච අය අඩියක් දෙකක් සිහිය පවත්වනවා තියාගන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒක යාළට පුළුවන් වෙනවා. එහෙනම් මේකත් මටත් පුළුවන්. එතක විශේෂයෙන්ම මේ වගේ ස්වභාවයේදී වැඩි ඔය වගේ නැති ඔක්කොම සම්පූර්ණ අසනීප ඔක්කොම ගැටලු නැති කෙනෙක් අනිවාර්යයෙන්ම සිය පැවැත්වීම ඕම දෙයකට යොමු වෙන්නේ නැහැ. ඒ කට්ටිය කරන්නේ ඉන්ද්‍රිය පිරිනිවීමට යොමු වෙලා මේ පාටි දානවා, උත්සව වලට යනවා, ගමන් බිමන් යනවා, ට්‍රිප් යනවා, ඩොලි ඕක තමයි එක්කම හුත් නැත්තම් ටීවී බලනවා, චිත්‍රපටි බලනවා, ඕම වෙලා ඔය විදිහට නාස්ති කරගෙන ඒ අය අර නියෝගී භාවය නාස්ති කරනවා. තමන්ට ලැබිච්ච මනුස්සත්ව පරිලාභය. ඉතින් මේක වගේ දෙයක් තියෙනකොට අපිට මේකට යොමු වෙන්න අවස්ථා වැඩි. ඒ වගේම යසනික ගතිය වගේ තියෙනකොට තවත් වැඩි සිහිය ප්‍රවත්තනවා. මොකද කය පිළිබඳ අවධානය වැඩි අපි. ඒ නිසා ඒක ප්‍රයෝජනයට ගන්නවා, ලැබිච්ච ආශිර්වාදයක් කරගන්නවා. කොහොමටත් ව්‍යාධි මරණ කාටත් පොදු දෙයක්. ඒ නිසා ව්‍යාධිය බාර ගන්නවා, බාර ගන්නවා ඒක ආශිර්වාදයක් කරගන්න. ඒ විදිහට අනාංකෙදි අපි නිකම් වාඩි වෙලා ඉන්න පැයකට අපිට පරියන්කෙදි බය වෙන දෙයක් නෑ. පරියන්කෙදි වෙන එක සාමාන්‍ය නිකම් වාඩි වීමක් නෙමෙයි, හොඳට සිහිය පවත්වන එකක්. ඒක ඇතුලේ යම් ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. අපිට කරන්න තියෙන්නේ පොඩි හිත ගාලා බලන්න, ඉරියව්වට හිත ගාලා මේ පිළිබඳව අවධානයෙන් ඉන්නවා. ඉන්න ඉන්න මේ වෙනස්කම් වෙනවා. මේ ඇතුළත කර්ම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක රෝගී ස්වභාවවලට මේ දෙක එකට යන්න බෑ. ඒවා ඈත් වෙන්න පටන් ගන්නවා. ඒක අපි වේවා කියනවා නෙමෙයි, අපි කරගෙන යනකොට ඉබේම වෙන දෙයක්. ඒක අමතර වාසියක්. ඒ නිසා සිත්නාස්යක් කියන තේරුම් අරගෙන කරගෙන යන්න තියෙනවා. තමන් අවදානමත් එක්ක වාඩි වෙලා නිකම් වාඩි වීමක් කියලා එකට කියන්න එපා. ඒක පරිජංක සිහිපත්ීම වාඩි වෙලා ඒක වෙනම එක. වැඩි වෙලා ඉන්න වැඩි කරන්න එපා කියන එක වෙනම කතාවක්. ඒක ගණන් ගන්න එපා. ඒක දාන්න එපා පරියංක භාවනාව සඳහා. පරියංකේ සිය පැවැත්වීම මේ වෙන දේවල් අපහසුතා, ලෙඩ, වේදනාව හරිනු. බලාගෙන ඉන්නවා. ධර්මයේ බවට පත්. ධර්මයේ හැසිරෙද්දී ධර්මයේ විසින් රකින්න. ඒක තමන්ට තීරේ කාලෙ. ඒ නිසා වික්ෂිප්තයි. ප්‍රයත් මේ වාඩි වෙලා වරත කිරීමත් මේ අසනීපට සම්බන්ධ කරගන්න යන්න එපා. එතකොට තමයි ඒ හිතුවිලි හරහා තමයි ඕක මේ අවුස්සන්නේ. ඒකෙම තමයි ආභා පිටත ගෙනියන්නේ. කමක් නැහැ. අන්න එක දකින්න. මේකෙන් තමයි මේක කරන්නේ. මේක මේ හැටි. ඔබක නොතිබුණා නම් මේකකින් ඕක කරනවා. ළම මේ නෑදෑයගේ ප්‍රශ්නකින්, අල්ලපු ගෙදර ප්‍රශ්නකින්, එක්ක නැත්නම් සතෙක්ගේ හරි ප්‍රශ්නකින්, ඒවන් නැත්නම් ලෝකේ තියෙන ප්‍රශ්නකින්, ඒක අවුල ඇස්සෙන් හරි විතපාල මොකකින් හරි ඔය ඇති කරනවක දැනට ඉතින් මේක තියෙන හින්දා නෝකින් ඇති කරනවා. ඒක ඔන්න ඔය විදියට ඉස්සේ සබහ දකින්න එක තමයි සිහි කියන්නේ. ඒක මේ හැමදේම හොඳට තේරුම් ගන්න සනීපෙට ඒ සාමාන්‍ය ජීවිතයේදී කරනවා නිකම් වාඩි වීම අඩු කරන්නේ. හැබැයි පරියංකේ මේකට ගාව ගන්න එපා. පරියංකේ තමන් කැමති තාක් කැමති වෙනවා, කැමති විඳීමක් වේදනාවක් හෝ සැපයක් එක්ක ගත කරන්න. ඒක අත්දකින්න තන දෙන්න, කයට මුල් තන ඉරියව්වට දීලා ඉන්න. සක්මනත් හොඳට වැඩි කරගෙන කරන්න, ඒකට කොහොමත් කරන්න කියලා තියෙන එකනේ. කොච්චර ඉඳ තිබ්බත් ඒක ඔන්න ධර්මය, ඕක ධර්මතාවය. ඔන්න මේ ධම්මානුපස්සනාවන් කරන්නේ කියලා ඔන්න හතුරු වෙන්න හිතා ගන්න කොහෙත් තමයි කළා. කොහොම හරි මේක දිගට පවත්වනේ කරන්න, මේක කඩා මේ සිද්ධ වෙලා තියෙන හොඳක් කියන එක බලෙන් හරි හිතන්න. පහු කාලෙකදී තේරේ ඇත්තටම හොඳක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා දැනට නොහිතුණාට
හොඳයි. වහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඉතාමත්ම ධෛර්යමත් වන ආකාරයට උපදෙස් ලබා දීම ගැන ගොඩාක් පින් සිදු වේවා. තව කාට හරි තියෙනවා නම් ප්‍රශ්න යොමු කරන්න වාචිකව කරුණා කරලා මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න කියලා සිතිනවා.
කෙසේ වෙලා අන්‍යෝට කියලා ඉන්නේ. අවසර දෙයක් දන්නේ නැහැ හැබැයි. මම
ස්වාමීන් වහන්ස තවත් ප්‍රශ්වාචික ප්‍රශ්න නෑ වගේ පේන්නේ. පද්මා මම ඔබට බාර කරනවා.
අපේ කට්ටියට
චම්පිකා මහත්මිය ඔබට පුළුවන් ප්‍රශ්නය යොමු කරන්න. අන්මියුට් කරලා ප්‍රශ්නය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා.
කලින් ආපු එක්කෙනා
චම්පිකා මහත්මිය ඔබට දැන් පුළුවන් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. අන්මියුට් කරලා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කරුණා කරලා.
ඔහොසිය සතුට පවත්තන්නේ නැහැ වගේ අපේ මොකක්ද සෝම් තිරය වෙත ලයිල් වෙලා තියෙන පටලයිල් අරන්න ඒකයි කතා නොකරන්නේ.
හරි හරි,
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. මට ගැටලුවක් කියන්නේ නෙමෙයි, දැන් ඒ කියන්නේ ස්වාමීන් වහන්ස මම පොඩ්ඩක් පමා වෙලා මේ අධික වැස්ස නිසා මේ වැඩසටහනට පොඩ්ඩක් සම්බන්ධ වුණේ. නමුත් අර ධර්මදේශනාවේදී බෝධික ස්වාමීන් වහන්සේගේ විස්තරයක් ස්වාමීන් වහන්සේ විස්තර කරානේ, අර මම නොවේ මේවා මේ කරන්න කියලා. දැන් අපි හැම දෙයක්ම උපාදාන කරගෙන කරනකොට ස්වාමීන් වහන්සේ හැමදේම අපි මම විසින් කරනවා කියලානේ මම ගන්නෙ. එතකොට ස්වාමීන් වහන්සේ මට දැන් අර ඒ වගේ ධර්ම කාරණාවක් අහනකොට ස්වාමීන් වහන්සේ මට ඒක ඒ වෙලාවේදී ඒ අවස්ථාවේදී පැහැදිලි වෙනවා. මේ හැමදේටම මේ මම නේද මේ මැදිහත් වෙලා මේ මම කරනවා කීකේ මම මේ කතා කරන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ ධර්ම මානසිකාරයක් ඇති වෙච්ච වෙලාවේදී කොහොමද මම ඉදිරියට කටයුතු කරන්නේ කියලා දැනගන්නයි ස්වාමීන් වහන්සේ මම කතා කරේ.
ඔව්, එතකොට මුලින්ම හිතන්නේ දෙවෙනි අත ඉස්සිය මෙයානේ ඒසම මට මම හිතන්නේ පටලැවෙන්නේ නැත්තේ. ඒ හින්දා ඒක ඉච්චර ගණන් ගන්න එපා. හරි, එතකොට ඒ ධර්මයේ හැසිරෙන ආය විදිහට මේ සතිය වඩනකොට එක එක අත්දැකීම් අපි ලබලා තියෙනකොට ඒ වගේම අපි ධර්මය අහන කරන කාරණෙත් කරනවා, සුතමේ ඥාන ලබනවා. ඒ වගේම මේක පිළිබඳ හිතලා තමන්ට ওই විදිහට තැන් අවස්ථාවල ඒ ධර්ම කාරණා ගලපන ගන්න ස්වභාවයකුත් අපි තුල තියෙනවා. ඉතින් ඒ දෙක ක්‍රියාත්මක වෙනවා, සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන. ඒ වගේම අපි අත්දැකීමෙන් ලබන අය, මේ පුහුණු වෙන අය, එයාට භාවනාමය ඥානෙත් තියෙනවා. ඉතින් මේ නිසා මේ සමහර වෙලාවට එදිනෙදා වැඩ කරනකොට, එදිනෙදා ගත කරනකොට මේකක් ඇහෙනකොට වගේ ඒකේ නිකන් දැනෙන ගතියක් එනවා. ඒ දැනෙන ගතිය නරක නැහැ. හැබැයි හොඳට අපි දැනගන්න ඕන මේ සුතමය ඥානයක්. එනවා මේ දැන් අහලා ඒකේ සතුටක් මේ ලැබෙන්නේ. මේක විය යුත්තක් කියලා අපි දැනගෙන ඉන්නවනේ. චින්තාවෙන් හිතලා මෙන්න මෙහෙමයි මේ මමේ නැති වෙන්නේ. මමයා නැති කරන්න ඕනේ. මේ මමේ ඇවිල්ලා මේ මමයා තමයි හොක්කම කරන්නේ සංසාර ගිවන්න කියලා මේකට අපි ඒ දාගෙන ඉන්නෝ ඒ බුදු පියාණන්සේ උපදේශ අනුකූලව ඒ ධර්මයෙන් ලැබිච්ච කාරණයක්. ඕන් ওই විදිහට දාගෙන ඉන්නකොට මේ අර ඇහෙනකොට ඒවා සතුටක් ඇති වෙනවා. තවත් දැනෙනවා වැඩි. ඊට පස්සේ එදිනෙදා වැඩ කරනකොට නම් මේක හිතෙනවා. මේ මම නේද ඇත්තටම මම හින්දා මේ සංසාරේ මම කරන විකාරයක් නිසා මේක වෙන්නේ. ඇත්තටම මම නැත්තම් මුකුත් නැහෙනි. මේ විදිහේ ඒවා එනවා. බෑ ඇත්තටම අපි දැනගන්න තියෙන්නේ භාවනාමය ඥානයේදී විතරයි මේක හරියටම 100%ක් ක්‍රියාත්මක වෙලා ඒක ප්‍රතිඵල ලැබලා තියෙන. ඇත්තටම මුල් දෙක අවශ්‍ය වෙන්නේ තුන්වෙනි එක සඳහා, භාවනාමය ඥාන සඳහා තමයි සුතමේ චින්තාමේ අවශ්‍යතාවය. ඒක යෙදී යුත්තේ. ඒ නිසා ඒක වෙන එක සාධාරණයි. හැබැයි හොඳට දැනගන්න ඕනේ මේ එන්නේ අර දැනගත්තු දේ, හිතලාගත්තු දේ පිළිබඳ අහනකොට නැවත මතක් වීමක්. ඇත්තරම ඉතින් ඒකත් මම තමයි. මම යම තමයි මේ විදිහට ඒ තමන්ට ඕ මේක මෙහෙමයි මෙහෙමයි මම ඇති කරොත් වැඩි හරියි කියලා ඉන්නේ. බලුවා මොකද්ද මේක සිතුවිල්ලක්නේ. ඒක විතර්කයක්. ඉතින් මේක ලෝකෙට අයිති දෙයක්. මායයට අයිති දෙයක්. යම් ප්‍රමාණයකට. ඒ නිසා කාමයෙන් කාම සංඥාව නැවුණට අපි මේක ලෝකෙට අයත් දෙයක්. මේ ඇති වෙන හිතුවිල්ල. මේ හිතුවිල්ල මම නැති කරන්න ඕනේ කියලා එකක් අහනකොට මට එනවා ඇත්ත තමයි මමත් මේක හිතලා තියෙනවා මටත් දැනෙලා තියෙනවා නේද කියලා. ඒතරම ඉතින් කරගෙන යන කෙනාට මේ මමයා තමයි දීවිවි යන්නේ කරන වෙලාවේ. කාමයෙන් අයින් වෙනවා, කාම සංඥාවට එනවා, රූපෙට එනවා, රූපේ සංඥාවට යනවා. ඒකෙනුත් ගෙවිලා මොකක්වත් නැති ස්වභාවයන්ට යනවා. නැතිත් නැහැ, තියෙනවද නැද්ද නැති ගතියට යනවා. ওই විදිහට මේ හැම එකේම බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මේ මොකෙත් සක්කාය තියෙනවා කියලා. ඔය හිතන වෙලාව නෙවෙයි ඊට එහා ගිහිල්ලා හිතන්නේ නැහැ. මුකුත් නැහැ. අකින්චඤ්ඤාද කිසිවක් නැහැ. හැබැයි අකින්චඤ්ඤාද සංඥාව තියෙනවා. ඒකත් සක්කාය කියලා බුදු පියාණන් දේශනා කළා. ඊට එහාට ගිහින් නීව සංඥා නාසන නැහැ. තීත් නැහැ, නැත්තිත් නැහැ, නිකන් නැහැ වගේ. මේකත් මම වෙනවා. ආරම්භයේදී ඒක මම කියා ගන්නවා, මගේ කියා ගන්නවා, අභිනන්දනය කරනවා. අජෝසයතිත්තති මේ විදිහට මේක අජෝසනය කරනවා එකින් සතුටු වෙනවා වීමක් වෙනවා හිත යට අපිට පෙනෙන්නේ නැති එතනත් සක්කාය තියෙනවා කියලා යන්නේ නිසා මේ මේ තැන් වලට ගියත් මේකෙ මිදීමක් වෙන්නේ නැහැ ඒක අල්ලගත්ත කෙනාට ඒක අල්ලගත්තේ නැති අභිනන්දනය කරන්නේ නැති අභිවදනය කරන්නේ නැති අජෝසනය කරන්නේ නැති කෙනාටයි එතනින් ගැළවීම තියෙන්නේ කියලා ආනන්ද සප්පයි සූත්‍රයේ බුදු පියාණන්සෙ පෙන්නනවා. ඒ නිසා මේ හැම කාරණේම දැනගත්තර කමක් නැහැ. මේකේ සතුරුනාට කමක් නැහැ. ඒක තවත් එකක් කියලා ඒකත් ඉවර කරලා දානවා. වීනේ වෙන දේ වෙන්නේ හොඳට සම්බර වෙලා ආපු මේ අවස්ථාවේදී ඒක සිද්ධ වෙනවා. එතකොට මම ඒක නෑ. ඒක නෑ. ඒක නිවද සතුටක්.
හැබැයි
දැනගන්න ඕනේ මේ හිතුවිලි මේ මට තේරෙන දේ මම තමයි මම යම තමයි ඒ නිසා ඔන්න ඔය දේවල් දැනගෙන දැකගෙන යනවා යනකොට තමන්ට මේ තේරෙන්න ගන්නවා මේ හැම එකම
තුළ
නොදැනී මේ දික්තිය ක්‍රියාත්මක වෙනවා කමක් නැහැ ඒක දැකීම වරදක් නෙමෙයි ඒ නිසා යනකොට සතුට කියනවා අරුත් සජ්ජනයට එන්නේ නැහැ මේ සුතවත් ආර්ශාවකයට මේවා ඇහෙද්දි සතුටක් එනවා මේක ස්වභාවිකයි ඊපස් ඒවා මෙනෙහි කරනකොට සතුටක් එනවා ඒක ස්වභාවිකයි ඒක පවත්වනවා එහෙනම් ඒ පැත්තෙන් සම්පහන්සනයක් තියෙනවා ඒ වගේම දැනගන්න ඕනේ මෙන්න මේ විදිහට මේක තේරුම් ගන්නෙත් මම යා ඒක දිහා බලාගෙන ඉන්නවා මොන විදිහට සම්බර කිරීමක් පවත්වගෙන යනවා විතරයි හොඳයි
එමයි ස්වාමීන් වහන්සේ මට පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ බොහෝ පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ ත්‍රිවන් සරණයි
බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ තව කාට හරි තියෙනවා නම් ප්‍රශ්න ඉදිරිපත් කළා ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගන්නද නාමන්ත පද්මා ප්‍රශ්න යම් තියෙනවා නම් ඉදිරිපත් කරන්න වෙන කාට හරි අපි කියමු
ගත වෙන හින්දා
ස්වාමීන් වහන්සේ කවුරුත් මට උසවන්නේ නැහැ වගේ පද්මා මම ඔබට බාර කරනවා ඉදිරි වැඩසටහන ඉදිරියට ගෙනියන්න.
බොහොම පිං ඉන්ද්‍රා නාමන්ත දැන් ස්වාමීන් වහන්සේට වන්දනා කිරීමටත් පිං අනුමෝදනා කිරීමටත් ඔබට බාර කරනවා.
බොහොම පින් පද්මනන්ද තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් සහ සභාවෙන් අවසරයි පුණ්‍ය අනුමෝදනාවට අවසරයි ස්වාමීන් වහන්ස අද දිනේත් ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව පවත්වමින්ද ඒ වගේම ගෞරවනීය ධම්මසරණ නම කියන අවසරයි ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේ විසින් ප්‍රශ්න උත්තර වාරයේ මෙහෙවමින්ද අපි වෙනුවෙන් දැක්වූ අනුග්‍රහය වෙනුවෙන් ඔබ වහන්සේලාට දෙන මටම පුණ්‍ය අනුමෝදනා කරනවා ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නී නත් වේවා නිවන අවබෝධයේ පිණිස හේතු සැකසේවා ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කිරීමට අනුග්‍රහය උපදෙස් දුන්නා වූ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් නිසරණ වනවාසී සියලුම භික්ෂුන් වහන්සේලාටත් අපි මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා උන්වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නී නත් වේවා ඒ වගේම නිවන් අවබෝධ වීම පිණිස හේතු සැකසේවා සාදු 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 ඒ වගේම මේ බුද්ධ පරිනිර්වාණය පටන් මේ වෙනතුරු ශාසනයට අනුග්‍රහ දක්වූ සියලු පිරිසට මේ පින් අනුමෝදන් වේවා උන්ට නිවන් පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා ඒ වගේම මේ වැඩසටහනේ සංවිධායක මණ්ඩලය ලෙස සිටි ආරම්භය පටන් මේ දක්වා මේ වැඩසටහනට අනුග්‍රහය දක්වූ සියලුම ගිහි පිරිසට මේ පින් අනුමෝදන් කරනවා ඔවුන් වෙතටත් නිවන් පිණිස මේ හේතු සකස් වීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා ඒ වගේම මේ වැඩසටහනට ආරම්භයේ සිට මේ දක්වා සහභාගී වූ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා ඔවුන්ටත් නිවන් පිණිස හේතු සකසේවා තවද නොපෙනෙන ලෝකයේ සිට මේ වැඩසටහනට ආශිර්වාද කරන්නා වූ යම් පිරිස ඇත්නම් ඒ ඇයට අපි ගාථා සජ්ජායනෙන් පින් අනුමෝදන් කරමු එත්තාවතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං අප සැම දෙනා නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යම්තාක් මේ සසර සිටින තුරු අපහට කල්යාණ මිත්‍ර සම්පත්තිය මත්පත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ
වන්තු
මයාකතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු අනුමෝදාමි.
සාමිනාකතං පුඤ්ඤං මයිහං දාතබ්බං
අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ
කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ. ද්විතියම්පි ඕකාස වන්දාමි බන්තේ. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස්ස නිච්ඡං උත්ථාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තෙහෙරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.